අවසරයි ස්වාමීන්ද්‍රයන්න් වහන්ස. පසුගිය වැඩසටහනින් ඔබ වහන්සේ අපිට පැහැදිලි කර දුන්නේ බුදු පියාණන් වහන්සේ පිළිබඳව අප සිත තුළ ශ්‍රද්ධාව වර්ධනය කර ගැනීම පිළිබඳව, සමාධිත්‍ය පිළිබඳව ඔබ වහන්සේ අපිට පැහැදිලි කරමින් සිටියා. නැවතත් ඒ පැහැදිලි කිරීම හා සම්බන්ධ වන්නට අපි සූදානම්.
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සම්මාදිට්ඨියට අදාළව දානේ සීලේ ආනිසංස අපිට දේශනා කරනවා. දානේ සීලේ ආනිසංස කියන්නේ දානේදී ආනිසංස දෙනවනා ආයුෂ වර්ණයේ සැපේ බලේ දානේ ආනිසංසය. නමුත් ඔන්න වර්තමාන සමාජයේ ලෝභ දේශ මෝහ ධර්මයන් සකස් වෙන්නේ කුමක් නිසාද? නෝනා මේ යථාර්ථය අපි පිළිගන්නේ
නැති නිසා.
කෙනෙක්ගේ මහේශාක්‍ය භාවයේ දකිද්දි, කෙනෙක්ගේ ප්‍රභූ භාවයේ දකිද්දි, කෙනෙක්ගේ ධනවත් භාවයේ දකිද්දි මේක හේතුඵල ධර්මයක් කියලා කවුරුත් දකින්නේ නැහැ. ඒ නිසාම අපි ඒවා නිසා ලෝභ දේශ මෝහයන් ඇති කරගන්නවා. ධනපති පන්තිය භංග වේවා කියලා කියනවා. එහෙම කෙනෙක් දැක්වාම දේශය ඇති කරගන්නවා, ඊර්ෂ්‍යාව ඇති කරගන්නවා, වෛරය ඇති කරගන්නවා. හේතුඵල ධර්මයට අදාළව දකින්නේ
නැහැ.
ඒ වගේම සීලයේ ආනිසංස ජනප්‍රිය භාවයේ සමාජය තුළ ඇති වෙනවා. ඒ ජනප්‍රිය භාවයේ තුළ කවුරු හිටියත් නොවනා ඒක සීලේ ආනිසංසය.
එහෙමයි.
සම්මාදිට්ඨියයි අපිට කියන්නේ. එතකොට බලන්න මේ සම්මාදිට්ඨිය අර්ථයන් අපේ ජීවිතයට එකතු වුණොත් නොවනා කොයිසම් සුන්දර ජීවිතයක්ද කියලා බලන්නකෝ. යහ බුදුරජාණන් වහන්සේ කිව්වේ තැනින් එහාට යන්නේ නැහැ. කාය කර්මයක් කරද්දි බලනවා මට යහපත උදෙසාද අනුන්ට යහපත උදෙසාද එනම් කරනවා. වචී කර්මයක් කරනකොට බලනවා මට යහපත්ද අනුන්ට යහපත්ද එනම් කරනවා. මනෝ කර්මයක් කරද්දි බලනවා ඒක මට යහපතද අනුන්ට යහපතද ඒක කරනවා. බලන්නකෝ නෝනා, එහෙම කළා නම් සමාජය කොච්චර සුන්දරද? එහෙනම් සමාජය මේ අසුන්දර වෙන්නේ ඇයි? සද්ධාව
නිසා.
නමුත් නෝනා, අපි ඔක්කොම බෞද්ධ. සද්ධාව තියෙන්නේ නම් අපි මෙතෙන්ට එන්න ඕනේ. කර්මය කර්මඵල විශ්වාසයෙන් අදාළව අපි හිතන්න ඕනේ. යහපත් දෙයක් කළොත් යහපත් විපාකයක් තියෙනවා. අනේ ඒ නිසා මං යහපතේමයි යෙදෙන්නේ. අයහපත් දෙයක් කළොත් අයහපත් තියෙනවාමයි මං අයහපතෙන් මිදෙනවායි කියන විශ්වාසයට එනවා. අනේ මම මැරිලා ඉපදෙනවායේ මැරිලා ඉපදෙන පටිච්චසමුප්පන්න උපතනම් මං කවදාක්වත් දුර්වල කරගන්නේ නැහැ කියන විශ්වාසයට එයා ඉන්න ඕනේ. ඒ වගේම මේ දානේ සීලේ ආනිසංස පිළිබඳ විශ්වාසය ඇති කරගෙන එයා නිරේතුරුවම නොනා කොච්චර ජනප්‍රිය කෙනෙක් දැක්කත්, කොච්චර ධනවත් කෙනෙක් ගත්තත් ඇලීම් ගැටීම් සකස් කරගන්නේ නැහැ. උපේක්ෂාවට එනවා. අනුන්ගේ ධනවත් භාවය තුළින් තමා ධර්මයක් ජීවිතයට එකතු කරගන්නේ. අනුන්ගේ ජනප්‍රිය භාවය තුළින් තමා ධර්මයක් ජීවිතයට එකතු
කරගන්නේ.
නමුත් වර්තමානයේ නොනා ජනප්‍රිය කෙනෙක් දැක්කොත් මොකද්ද කරන්නේ? එලෝ එලෝ ඒ මනුස්සයව විවේචනය කරනවා. එලෝ එලෝ විවේචනය කරනවා. දැන් සංඝ සමාජයේ අපි අතරත් තියෙනවා විවේචන ඕන තරම්. බුදුරජාණන් වහන්සේ කොතනකවත් සංඝයාට නොනා ප්‍රසිද්ධියේ තව ස්වාමින් වහන්සේ කෙනෙක් විවේචනය කිරීම විනයානුකූලව තහනම් කළා තියෙනවා.
එහෙමයි සර්.
එහෙනම් සංඝ සමාජයේ කොතනකවත් සංඝයා විවේචනය කරගැනීම තහනම්. නමුත් මන් දන්නේ ඇයි දෙවියහාමුදුර, දැන් මම ඔබට පන්සිල් වලුවට මන් දැන් අවුරුදු 6ක් තිස්සේ බණ කියනවා. මං කවදාකවත් ඔබට ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ වැරද්දක් කියලා තියනවද?
නැහැ සර්.
වැරද්දක් කියලා නැහැ. මොකද වැරද්දක් කියලා නැත්නම් අපිට වැරදි කියන්න බෑ. බුදුරජාණන් වහන්සේ අපිට බලවත් ආකාරයෙන් අවවාද කරනවා ඔබලා අතර තියෙන ප්‍රශ්න ගිහි සමාජයට අරන් යන්නත් කියලා. මොකද ගිහි සමාජය තුල සද්ධාව වැටුණොත් මුළු සමස්ත ශාසනයටම අනතුරකට යනවා.
අපේ සමනස දැන් ඒක නේද වෙලා තියෙන්නේ ස්වාමීනි?
ඒ බුදුරජාණන් වහන්සේ එපා කිව්වද අපි කරමු? බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නෝනා සංඝ සමාජයේ අපි වැරද්දක් කරනවා නම්, මම අධර්මයක් දේශනා කරනවා නම්, මම යම් දුෂ්ටියක් දේශනා කරනවා නම්, මං යම් විකෘති ධර්මයක් දේශනා කරනවා නම් නෝනා ඒක කවදාකවත් මාත් ඉස්සරහට ඇවිල්ලා කියන්න බෑ.
එහෙමයි.
ඒක විනයානුකූල තත්ත්වයක්. කිසිම ස්වාමින් වහන්සේ කෙනෙක්ගේ වරදක් මාත් ඉස්සරහට ඇවිල්ලා ජනතාව ඉස්සරහට ඇවිල්ලා ප්‍රසිද්ධිය කියන්න බෑ.
එහෙමයි සර්.
බුදුරජාණන් වහන්සේ සංඝයාගේ වැරදි උදෙසා ප්‍රාතිමෝක්ෂ සීලේට අධිකරණයන්ට අදාළව විනය කාරණා හතක් පනවනවා. ප්‍රාතිමෝක්ෂ සීලේ අධික විනය කාරණා 227න් විනය කාරණා හතක් වෙන් වෙලා තියෙන අධිකරණයට. අධිකරණය කියන්නේ වැරද්දක් කළොත් ඒවා විසඳන ආකාරය.
ඒ
වාට දෙන දඬුවම. එතකොට නම් සංඝයාගේ වරද්දක් තියෙනවා නම් සංඝයා තුලින්මයි ප්‍රශ්න විසඳන්නේ.
එහෙමයි සම්.
ඒතකොට සංඝයාගේ වැරදි කතා කරන තැන තමයි උතුම් පොහේගේ කියලා කියන්නේ. සීමා මාලකයක් කියන්නේ.
එහෙමයි.
මේ ලෝක ධාතුයේ තුල තියෙන නොනා පිරිසිදුම තැන තමයි සීමා මාලකය කියන්නේ. සීමා මාලකේ තරම් පිරිසිදු තැනක් වෙන ලෝකෙ කොතනකෝ? මොකද සීමා මාලකයකට ඇතුල් වුණාට පස්සේ නොනා අපි ඇවැත් දේශනා කරලා පිරිසිදු භාවයට පත් වෙලයි අපි කටයුතු ආරම්භ කරන්නේ. අපේ යම් වැරද්දක් තියෙනවා නම් ඒ වැරදි ආරෝචනය කරලා අපි ඒක නිවැරදි භාවයට පත් කරලා නිවැරදි භික්ෂූන් හැටියටයි උපසම්පදා භික්ෂූන් හැටියටයි අපි විනය කර්මයට සහභාගී වෙන්නේ.
එහෙමයි.
ඒ වගේමයි සීමා මාලකයක් තුළට අවම වශයෙන් සාමණේර ස්වාමින්වහන්සේ කෙනෙකුට යන්න බෑ.
එහෙමයි.
සාමණේර ස්වාමින්වහන්සේ කෙනෙක් සීමාවට ගන්නේ නෑ කවදාවත්. උපසම්පදා භික්ෂූන් වහන්සේලාට පමණයි. ඒතර සාමණේර ස්වාමින්වහන්සේ කෙනෙකුට යන්න බැරි නම් ගිහි කෙනෙක් පිළිවෙත කතා කරලා වැඩ නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේ ඒසා රහසිගත භාවයක් එතන ඇති කරන්නේ? සංඝ සමාජයේ ප්‍රශ්න බාහිර ලෝකයට යන්න දෙන්න එපා. බාහිර ලෝකයාගේ සද්ධාව දුර්වල වේ. බාහිර ලෝකයා කණ්ඩායම් කල්ලි වලට ගැහිලා සාසන බෙදීම ඇති වේ. ඒ නිසා සංඝයාගේ ප්‍රශ්න ලෝකයේ ඉස්සරහට අරන් යන්න එපා කියනවා. මෙන්න සුරක්ෂිත තැන. මෙන්න සීමා මාලයකට රැස් වෙන්න. එතෙන්ද සාමණේර ස්වාමින්වහන්සේ කෙනෙකුටවත් එන්න බෑ. කැපකරුටත් එන්න බෑ. ඒ සීමාවට රැස් වෙලා ඔබලා ඇදක් දේශනා කරලා පිරිසිදු භාවයට පත් වෙලා සමගියෙන් සාකච්ඡා කරන්න. සමගියෙන් ප්‍රශ්නේ විසඳගන්න.
ඒතකොට
එහෙම සමගියෙන් ප්‍රශ්නේ විසඳගත්තා නම් නෝනා කවදාකවත් සමාජයට ඒ ප්‍රශ්නේ එනවද? විනය කර්මයක් කරද්දී අපි ඇවතක් ප්‍රකාශ කරද්දී සීමා මාලකයක් තුළ කිසිම උපසම්පදා භික්ෂුවකට ඒක බාහිර සමාජයට කියන්න බෑ. කිව්වොත් එයා ඇවතට ලක් වෙනවා.
එහෙමයි සර්.
එහෙනම් මම ස්වාමින්වහන්සේකට ගෙනුට ඇවත් දේශනා කරන්න ගිහිල්ලා කියනවා ස්වාමින්වහන්ස මාති මේ ඇවත සිද්ධ වුණා කියලා.
එහෙමයි.
කියලා මම පිළිසිදු වෙනවා. එහෙම නැත්නම් සංඝාදිශේෂයක් වුණා නම් විනය කර්මයක් කරලා පිළිසිදු වෙනවා.
එහෙමයි.
නමුත් ඒක නෝනා උපසම්පදා භික්ෂුවකට හැර වෙන කාටවත් අපිට කියන්න බෑ. ඒක විනයක් අපි තුල තියෙනවා. එහෙනම් එහෙනම් බුදුරජාණන් වහන්සේ සංඝ සමාජයේ ප්‍රශ්න ඒ සා නෝනා රහසිකත භාවයේ හිතුව සාකච්ඡා කරලා විසඳුමට එන මාර්ගයක් අපිට කියලා තියෙනවා.
එහෙමයි.
එහෙම විසඳුමට එන මාර්ගයක් කියලා තියෙනවා. නමුත් මොනවා අද මොකද වෙන්නේ? ධර්මදේශනාවලදී සංඝයා විවේචනය කරනවා, මාධ්‍ය ඉස්සරහට එන සංඝයා විවේචනය කරනවා, පුවත්පත් සාකච්ඡාවලින් සංඝයා විවේචනය කරනවා. ඒ සෑම තැනකදීම දකින්න නෝනා ඒ විවේචනය කරන ගෞරවනීය ස්වාමින්වහන්සේ කවුරු වුණා? උන්වහන්සේ ඒ මොහොතේ ප්‍රාතිමෝක්ෂ සීලයෙන් බැහැර වෙලා ප්‍රාතිමෝක්ෂ සීලයෙන් බැහැර වෙච්ච කිසිම ගෞරවනීය ස්වාමින්වහන්සේ කෙනෙකුට තව කෙනෙක්ගේ සීලයක් ගැන කතා කරන්න බැහැ.
එහෙමයි ස්වාමීනි.
තව කෙනෙක්ගේ වරදක් ගැන කතා කරන්න බැහැ. මොකද උන්වහන්සේ වැරදි කරන ස්වභාවය තුලයි මේ මොහොතේ පසුවේ.
එහෙමයි.
මොකද බුදුරජාණන් වහන්සේ කොතනකවත් මේ සංඝ සමාජයේ ප්‍රශ්න බාහිර සමාජයට විරුද්ධව කතා කරන්න කියලා අපිට නැහැ.
එහෙමයි
ස්වාමීනි. ඒ නිසා ස්වාමින්වහන්සේ කෙනෙක්ගේ වරදක් තියෙනවනේ දැන් මගේ වරදක් වෙන්න පුළුවන්. මං කියන ධර්මයක් වැරදි වෙන්න පුළුවන්. ඒතකොට මං කියන වරදක් වැරදි වුණා නම් නෝනා විනයානුකූල ක්‍රියාමාර්ගයක් තියෙනවා. විනයානුකූල ක්‍රියාමාර්ගයක් කියන්නේ මොකද්ද? මට නිකායක් තියෙනවා. මගේ ප්‍රධාන නිකාය තමයි අමරපුර සංඝ සභාව. ඒතකොට අමරපුර සංඝ සභාවට අදාළව ශ්‍රී කල්යාණ වංශ නිකායේ සමාජිකෙක් මම. ඒතකොට මගේ කල්යාණ වංශ නිකායේ මහානායක ස්වාමීන් වහන්සේ තමයි ගෞරවනීය දොඩම්පාල චන්දසේන මහානායක ස්වාමීන් වහන්සේ. එහෙනම් මට නායක ස්වාමින්වහන්සේ කෙනෙක් ඉන්නවා. ඕනෑම ගෞරවනීය ස්වාමින්වහන්සේ කෙනෙකුට නායක ස්වාමින්වහන්සේ කෙනෙක් ඉන්නවා. අදාළ නිකායක නායක ස්වාමින්වහන්සේ කෙනෙක්. එහෙනම් නෝනා විනයානුකූල තැන කියන්නේ මම වරදක් කරනවා නම් නායක ස්වාමින්වහන්සේට පෙන්නන විතරයි.
එහෙමයි ස්වාමීනි.
අන්න විනය. අන්න ප්‍රාතිමෝක්ෂ සීලය තුලයි ඉන්නවා. එහෙම කෙනෙකුට තමයි අයිතියක් තියෙන්නේ ශාසනය නිවැරදි කරන්න. මොකද එයා ශාසනය තුල ඉන්නවා. ප්‍රාතිමෝක්ෂය තුල ඉන්නවා. එතකොට අන්නේ ආ මොකද කරන්නේ? මගේ වරදක් තියනවා කියලා දකිනවා. එයා දකිනවා මම මේ දේශනා කරන්නේ විකෘති ධර්මයක් කියලා. ඒ ධර්මයේ දැකලා එයා මගේ නායක ස්වාමීන් වහන්සේ ළඟට යනවා. ඊට කියනවා නායක ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ අහවල් ශිෂ්‍ය අරියඥාන මෙන්න මේ විදිය විකෘති ධර්මයක් දේශනා කරනවා මේ ගැන සොයා බලන්න කියලා. එතකොට නායක ස්වාමීන් වහන්සේ බලනවා සොයන. ඇත්ත මේක විකෘතියක්. එනිසා උන්වහන්සේ මාව කැඳවනවා. කැඳවලා කියනවා අරියඥාන මීට පස්සේ මේ දේ කියන්න. එතකොට මම ඒක අහන්නේ නැත්නම් මම ඒක යකීකරු භාවයෙන් ඒක නැවත කියනවනම් අන්න අධිකරණ හතක් බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා.
එහෙමයි.
ඒ අධිකරණ හතේදී සංඝයාගෙන් අපිව ඈත් කරලා ගන්න පුළුවන්. කිසිම ස්වාමින්වහන්සේ කෙනෙක් අපිත් එක්ක කතා නොකර අපිව බැහැර කරන්න පුළුවන්. ඒසා විනය නීතිය අධිකරණ හතට තියෙනවා. එහෙනම් නෝනා මේ සුන්දර ධර්මයක් බුදුරජාණන් වහන්සේ ඕනෑම ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් විනයක් අපිට දේශනා කළා කියනවා.
අපි ස්වාමීන් වහන්ස බුදු පියාණන් වහන්සේ දේශනා කළ ආකාරයට ඔබ වහන්සේ පැහැදිලි කරන ලද එම නීති ක්‍රියාත්මක වීමක් අද සංඝ සමාජය තුල සිදුවන්නේ නැහැ නේද ස්වාමීන් වහන්ස?
විනය නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියන්න බෑ. ඊනාදී ශාසනය නැහැ. එහෙම කියන්න බෑ.
ඒ කියන්නේ ස්වාමීන් වහන්ස දැන් ඒව බලපවත්වන මේ විදිහට දැන් බුදු පියාණන් වහන්සේ කියපු විදිහට මේ දේවල් සිද්ධ කරන්න සංඝ සමාජය ඇතුලෙන් එහෙම ඉදිරිපත් වෙලා එහෙම සිද්ධ වෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්ස?
සිද්ධ වෙනවා. නමුත් නොනා මේ අවශ්‍ය දේ සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ඒ නිසා මේ සමාජය අද බෙදිලා ඉන්නේ. අර ස්වාමීන් වහන්සේ දෙක කල්ලියක් මේ ස්වාමීන් වහන්සේ දැන් මහත් එක්ක ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ කෙනෙක් වුණ ගැහුවා ඔයා කොයි කණ්ඩායමද කියලා ඇහුවා. දැන් මේ මිනිස්සුන්ට කියක් නැහැ නේ. ඔයා මොන කණ්ඩායමද කියලා ඇහුවා. ඉතින් මේ මිනිස්සුන්ට මුකුත්ම කියලා නැහැ. මගෙන් ඇවිල්ලා ඇහුවා ස්වාමීන් වහන්සේ මගෙන් ඇහුවා දැන් මං කෝ ඔයා මහා සංඝ රත්නය කියලා කණ්ඩායමයි කියලා. මහා සංඝයා කියලා කණ්ඩායමයි කියන්නේ. මම බොහොම කවුරුත්යෙන් ඉන්නවා අනේ පුතේ මට නම් කණ්ඩායම් නැහැ. මම දැකලා දිනවා එක එක කණ්ඩායම් අරවා මේව හදාගත්ත අවස්ථා.
එහෙමයි.
සම්පූර්ණයෙන්ම මම ඒ අයන් කළා තියෙනවා. මගේ පිටිපස්සේ නම් කණ්ඩායමක් නැහැ, මට මාවත් නැහැ.
එහෙමයි.
මට මාවත් නැහැ. මම මේක දාලා කවදා හරි යන්න ඕනේ මහ පොළොවට පස් කරලා. මට මාවත් නැත්තන් ඕනා මම කණ්ඩායම් හදා මගේ පස්සේ කණ්ඩායම් හැදෙනවා කියන්නේ අන්ත අවිද්‍යාවමයි. ඒක අන්ත අවිද්‍යාවමයි. මට මාවත් නැත්තන් ඕනා මට තියෙන කණ්ඩායම් සංවිධානය කියන්නේ අවිද්‍යාවේ මුල්මයි. මේ සංඝ සමාජයේ තියෙන යම් යම් දුර්වලතාවයන් නිසා සංඝයා කොටු කරලා තියෙන එක එක තැන් වල. මෙයාගේ පාර්ශවය, යාගේ පාර්ශවය, යාගේ පාර්ශවය කියලා. නමුත් ඕනා අපිට ඒකට කරන්න දෙයක්. ඒවා ගෞරවනීය මහානායක ස්වාමීන් වහන්සේලා විසින් විසඳිය යුතු ප්‍රශ්න. ඊට අදාළ විනය තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළා.
එහෙමයි.
නමුත් මම නම් භික්ෂුවක් හැටියට මම පූර්වාදර්ශයෙන් යුතුව ජීවත් වෙන භික්ෂුවක් මට කරන්න පුළුවන් එච්චරයි. ඒ නිසා මගේ පිටිපස්සේ නම් මම අරිය නාමකේ කණ්ඩායමේ කියලා කවුරු හරි කියනවා මට ඇහුනොත් එතෙන් පස්සේ ඔහුගේ ඇසුරක් මට නැහැ.
එහෙමයි.
මම එහෙම අයින් කරපුවා ගොඩාක් තියෙනවා. මගේ පැත්තේ බෑ සංඝයා එච්චරයි. මට මාවත් අයිති නැහැ. ඒ නිසා මාව අයිති කරගන්න ඉන්න එපා. මේ සිංහනාදය කරන්න හැම ස්වාමීන් වහන්සේ කෙනෙකු දක්ෂ වෙන්නේ. එතන තමයි ශාසනය. එතන තමයි ගිහිපින්වතුන්ලාගේ සමගිය. නමුත් වර්තමානයේ අද ගිහිපින්වතුන්ලා බලවත් ආකාරයෙන් බේදගෙන ආයෙන උන. එයාට කියන නෑ නෑ ඔය හාමුදුරු ළඟට යන්න එපා. ඔන්න එයාගේ සීනිය දෙනවා මේක අහන්න අරය වැරදි. ඔය තේන්න. ඇයි සංඝයා සිංහනාද කරන්නේ නැහැ. සංඝයා හැටියට දකින්න කියලා.
එහෙමයි.
එහෙම කරන්නේ නැහැ. ඇයි? එහෙම කරන්න නෝන ආරේෂ්ඨාගේ මාර්ගයේ ශක්තිමත්භාවය නැහැ. ඒවා දුරවලයි. ඒ නිසාම කවුරුන්නෝ මම හෝ වේවා මම මාධ්‍යයක් ඉස්සරහට ඇවිල්ලා කාගේ හරි ස්වාමීන් වහන්සේගේ වරදක් කියනවා නම් ඔබ අනිවාර්යෙන්ම දකින්න මම මේ මොහොතේ ප්‍රතිරෝක්ෂ සීලය තුල නැහැ.
එහෙමයි.
බුදුරජාණන් වහන්සේ එපා කිව්ව දෙයක් කරන්නේ. බුදුරජාණන් වහන්සේ එපා කිව්ව දෙයක් නම් මම කරන්නේ මම ප්‍රතිරෝක්ෂ සීලය තුල නැත්තම් මට සංඝ සමාජයේ කිසිම වැරද්දක් නිවැරදි කරන්න අයිතියක් නැහැ.
එහෙමයි.
මම සාසනය තුල නැහැ. මම ප්‍රාතිමෝක්ෂය තුල නැහැ. එතකොට නෝනා බුදුරජාණන් වහන්සේ මේ සියලුම ධර්මයන් අපිට දේශනා කළා තියෙනවා. ඉතින් මේ ධර්මයන් මතු කරගන්න නම් මොකද්ද තියෙන්න ඕනේ? සම්මාදිට්ඨිය.
සම්මාදිට්ඨිය.
මේ කර්මඵල විශ්වාසයට අදාළව දකින්න ඕනේ. යම් ස්වාමීන් වහන්සේ කෙනෙක් දුර්වල ධර්මයක් දේශනා කරනවා නම් දෙයහාඳුනේ උන්වහන්සේට බැලලා වැඩක් නැහැ. උන්වහන්සේගේ ඉන්ද්‍රිය ධර්මයන් දුර්වලයි. එච්චරයි. උන්වහන්සේ තුලින් ධර්මයන් දකින්න ඕනේ. ඒ ධර්මයක් දැකලා ඒක තමයි බුදුරජාණන් වහන්සේ විනය පනවන්නේ. යාම සීමා කරන්න විනය අනුකූල. යාම සීමාවකට ගෙන්නලා මේ ප්‍රශ්න ලෝකෙට යන්න දෙන්නේ නැතුව ජනතාව බෙදෙන්න දෙන්නේ නැතුව යාම සීමා කරලා මේ ඉන්ද්‍රිය ධර්මයන් දුර්වලභාවය දැකලා යාට ඉන්ද්‍රිය ධර්මයන් ශක්තිමත් කරගන්න අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ කොතනකවත් වැරදි කාර්යාව බිමට දාන්න කියලා අපිට කියන්නේ නැහැ නෝන.
එහෙමයි.
මේ වර්තමාන ගිහි සමාජයේ තමයි වැරද්දක් කළොත් ඒ මිනිසයා විනාශ කරන්න යනවා. භික්ෂු සමාජයේ බුදුරජාණන් වහන්සේ අපිට එහෙම කරන්නේ නැහැ. වැරදි කරන කෙනා වැරද්දක් කළා නම් එයාට නිවැරදි වෙන්න අවස්ථාව දෙන්න. ඊට අපි සහයෝගය දෙන්න ඕනේ. ඊට අපි උපකාර කර ධර්මයන් දෙන්න ඕනේ. ඊට අපි පූර්වාදර්ශයන් දෙන්න ඕනේ. වැටෙන කෙනා ගහලා බිමට දාලා පාගල දාලා විනාශ කිරීම නෝනා ඒවයි කියන්නේ අධර්මයට. ධර්මයටයි නැහැ. බුදුරජාණන් වහන්සේ නිරේතුම්ම ප්‍රතිමෝක්ෂ දේශනා කළා තියෙන්නේ වැරදි කරන කෙනා නිවැරදි කරලා උතුම් චතුරාර්ය සත්‍ය කරා රත්නය.
එහෙමයි.
අඟුලිමාල නිවැරදි කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන් ගියා. අර මේ අම්බ පාලිම නිවැරදි කරලා අර ගණිකාව උතුම් චතුරාර්ය සත්‍යට අරන් ගියා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නෝනා වැරදිකාරයා විනාශ කරනවා කියන ධර්මයක් නෙමෙයි.
එහෙමයි.
වැරදිකාරයා ඔසවලා නිවැරදි මාර්ගයට ගන්න පෙන්වන්නා වූ ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයි. නමුත් වර්තමාන සමාජයේ නෝනා වැරද්දක් කළොත් විනාශම කළ දන්නේ නැහැ. ඒ ලෝභ දේශ මොහ සම්මාදිටිය දුර්වලයි.
එහෙමයි.
ඒ ධර්මයක් දකින්නේ නැහැ. වැරදි කරන කෙනා තුලින් ධර්මයක් දකින්න ඕනේ. වැරදි කරන කෙනා උපයෝගී කරගෙන අපි නිවැරදි වෙලා අපි ලෝකෙන් ඈතර වෙන්න යන්නේ. එච්චරයි මම මෙතන ඉන්නේ වැරදි කරපු අය දැකලා. වැරදි කරන අය දැකලා මං දැක්ක දෙන්නේ මේ වැරදි වලින් වෙන්නා වූ විනාශයේ තරම.
එහෙමයි ස්වාමීනි.
ඒ නිසා වැරදි කරන කෙනා දැකලායි මම නිවැරදිුනේ. එහෙනම් මං වැරදි කරන කෙනාගේ මොකක්ද අරන් තියෙන්නේ? ධර්මයක්. එහෙනම් ධර්මයක්. මට මෙතෙන්ට එන්න උපකාර කළේ ගොඩාක්ම වැරදි කරන අය. ඒ නිසායි මං කියන්නේ වැරදි කරන අයට මෛත්‍රී කරන්න කියලා. තේන්න මොකද මං වැරදි කරන කෙනාගෙන් මං ගත්තේ ධර්මයක් විතර ඇලින් ගැටින් ගත්තේ නැහැ හේතුඵල ධර්මයන් තුලයි. නිවැරදි කෙනා දැකලා මං කවදාකවත් එයාට ඇලිලා යාගේ පස්සේ හබාගෙන ගියේ නිවැරදි කෙනාගෙන් මං දැක්කේ ධර්මයක්. මොකද එයාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ ශක්තිමත් බව. අන්න හේතුඵල ධර්මයක් දැකලා ඒකෙන් එයාගේ නිවැරදි භාවය තුල මම එයාටත් වඩා නිවැරදි තැනකට ආව. මොකද එයා නිවැරදි නමුත් එයා නිවැරදි භාවයට ඇලිලායි හිටියේ. එයා නිවැරදි භාවයේ තුලින් ධර්මයේ මතුකලේ. එයා නිවැරදි භාවයේ තුලින් ධර්මයේ මතු නොකර නිවැරදි භාවයට ඇලිලා කෙලෙස් වඩද්දී ඒ නිවැරදි කියන තැන ඉඳලා මම ධර්මයක් මතු කරගන්න මම දක්ෂුයි. ඒ නිසා වර්තමාන සමාජයේ කියන්නේ සුන්දර ධර්ම පාරාදීසයක්. කවුරු හරි කියනවා නම් ධර්මයේ විකෘතිය ධර්මයේ නැහැ ධර්මයේ අතුරුදහන් වෙන්න නෝනා මේසා සුන්දර ධර්මයේ පාරාදීසයක් මේ ලෝක ධාතුවේ ආයමත් අපිට දකින්න හම්බ වෙන්නේ
නැහැ. එහෙමයි ස්වාමීනි.
එනා හැම තැනකදීම අපි දකින්නේ හේතුඵල ධර්මයක්මයි සම්මාදිට්ඨිය අර්ථයක්මයි. වැරදි කරන කෙනා තුලත් නිවැරදි කෙනා තුලත් අපි දකින්නේ හේතුඵල ධර්මයක්මයි. ඒ හේතුඵල ධර්මයන් දකින්නේ නෝනා අපේ සාංසාරික පිනට.
එහෙමයි.
ධර්මයේ මතු කරගන්න මේ හේතුඵල ධර්මයන් දැකලා මේ හේතුඵල ධර්මයන්ගේ මිදී යන මාර්ගය කියලා දෙන. නමුත් නෝනා කල්යාණ මිත්‍රාස්වි දුර්වලයි.
එහෙමයි සබ්බ
ධම්මසවනේ දුර්වලයි. නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි. ඇයි? තමා තමාට තාම කුත වේදී වෙලා නැහැ. තමා තාම තමාට කල්යාණ මිත්‍රයෙක් වෙලා නැහැ. නිහතමානී භාවය නැහැ. ඒ නිසා නෝනා අපි සම්පූර්ණ මිහිර වෙලා ඉන්නේ.
මේ ප්‍රශ්නය පන්සිල් මලුවට යොමු කරමින් මේ ප්‍රශ්නය විමසන පුද්ගලයා මේ සිදුවීමට සම්බන්ධ නැති පිටස්තර බාහිර කෙනෙක්. මේ පුද්ගලයා කියන ආකාරයට යම් පවුලක තාත්තා මිය ගියාට පස්සේ මේ පවුල ඇතුළත ජීවත් වන අයට යම් යම් ප්‍රශ්න ඇති වෙනවා. විවිධ කරදර ඇති වෙනවා. එතකොට මේ තාත්තගේ දරුවෝ හිතනවා තාත්තගේ මියගිය ප්‍රේතාත්මය තමයි මේ විදිහට කරදර ඇති කරන්නේ කියලා. එතකොට මේ දරුවන් කට්ටඩියෙක් සමග එකතු වෙලා මේ ප්‍රේතයා අල්ලාගෙන බෝතලයක හිර කරනවා. එතකොට අපි ස්වාමීන් වහන්සේ මේ ප්‍රශ්නේ යොමු කරන පුද්ගලයා අපෙන් විමසනවා එම සිරගත කරන ලද ප්‍රේතයා නිදහස් කරන්න කුමක් කරන්න ඕනෙද කියලා.
නෝනා අපි පළවෙනි සිල්පදයේ ගැන කතා කරනකොට පාණාතිපාතා වේරමණී සික්ඛාපදං කියන සිල්පදයේ ගැන කතා කරනකොට ඒකෙන් ආවරණය වෙනවා සත්ව ඝාතනයෙන් වැළකින්න ඕනේ සත්ව හිංසාවෙන් වැළකින්න ඕනේ. ඒතකොට සත්ව හිංසාව කියන කාරණේ නෝනා මේ තිරිසන් සත්ව විතරක් නෙමෙයි. ඒතකොට අපි මේ පළවෙනි සිල්පදයේ අපි බලවත්ම ආකාරයෙන් අපි අකුසලයක් බවට පත් කරගන්නේ බුදුරජාණන් වහන්සේට කරන්නා වූ හිංසනය.
එහෙමයි සත්.
බුදුරයන් වහන්සේ කන්ද කෙනෙක් කවදාකවත් මරා දානවා කියන කාරණේ වෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ලේසලවීම සිද්ධ වෙනවා. නමුත් ඒ වගේ බලවත්ම ඒ පළවෙනි සිල්පදයේ බිඳීමේ අකුසලයේ තමයි බුදුරජාණන් වහන්සේට කරන්නා වූ හිංසාව.
එහෙමයි.
දෙවනුවනෝනා මහා සංඝරත්නයට කරන්නා වූ හිංසාවයි.
එහෙමයි සම්.
තේරෙනවද? ඊළඟට අනාගාමී සකෘදාගාමී සෝහන් ඵලයට පත්ුණා වූ පින්වතුන්ලාට කරන්නා වූ හිංසාවයි.
එහෙමයි.
ඊළඟට සද්ධානුසාරී ධම්මානුසාරී පින්වතුන්ලාට කරන්නා වූ හිංසාවයි.
එහෙමයි.
ඊළඟට නෝනා සීලයක් සමාදන් වෙලා ජීවත් වෙන උපෝසත පංච සීලයේ ඊට අදාළව නෝනා අපේ අකුසල් විපාකයන් වැඩි වෙනවා.
තේරෙනවද?
ඒ මිනිස්සෙයින්ට.
එහෙමයි.
ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන සතර ආපායේ දේශනා කරද්දී නෝනා සතර ආපායේ මුලින්ම තියන්නේ ප්‍රේත ලෝකය. තේරෙනවද? තිරිසන් ලෝකේ නෙමෙයි. තේරෙනවද? මොකද තිරිසන් සතාට පින අනුමෝදන් වෙලා නිදහස් වෙන්න බැහැ. හරකෙකුට පූසෙකුට බල්ලෙකුට පින් අනුමෝදන් කළා කියලා එයාට පින අනුමෝදන් වෙලා නිදහස් වෙන්න. නමුත් ප්‍රේතයාට පුළුවන් පරදත්ත රූපී ජීවි ප්‍රේතයාට පින් අනුමෝදන් වෙලා නිදහස් වෙන්න.
ඒ
නිසා සාරිපුත්ත මහ රහතන් වහන්සේ සතර ආපායේ පෙළ ගස්සනකොට උඩින්ම තියන්නේ ප්‍රේත ලෝකේ. දෙවටියොන තමයි තිරිසන් ලෝකේ තියන්නේ. ඉතින් එහෙමනම් එතකොට නෝනා අපි ප්‍රේතේකුට කරන්නා වූ හිංසනය අමනුෂ්‍යයෙකුට කරන්නා වූ හිංසනය සතෙකුට කරන්නා වූ හිංසනයට වඩා විපාකයක් වැඩි. හරකෙක් මරනවාට වඩා ප්‍රේතෙක් මරා දැමීමේ චේතනාව බලවත්. තිරිසන් සතෙකුට හිංසා කිරීමට වඩා ප්‍රේතේකුට හිංසා කරනවා කියන කාරණේ බලවත්. තේනද?
එහෙමයි.
දැන් කෙනෙක් යනවා. ඇත්ත වශයෙන්ම ගෙදර ප්‍රේතෙක් නැහැ. බාහිර කාගේ හෝ බොරුවකට රැවතිලා ඔන්න ගිහිල්ලා ලක්ෂයක් කියනවා දේවාලීන කප මහත්තයා නැත්තම් කට්ටරි මහත්තයා කියනවා මට ලක්ෂ එකහමාරක් දෙන්න මං ওই ප්‍රේතයාව බෝතලයක දාලා හිර කරලා මරලා දානවා කියලා තේනවා
එහෙමයි
දැන් එයා එකඟ වෙනවා හරි මේ ප්‍රේතයාව මරලා දාන මං ලක් ඒ මොහොතේම නෝනා එයා ප්‍රේතේ ඝාතනය කිරීමට අදාළව අකුසලෙන් භාගයක්ම කරගන්නවා
එහෙමයි
චේතනාව සකස් වෙනවා මරා දානවා කියන
ස්වාමිනස ප්‍රේතව මරන්න පුළුවන්ද ස්වාමිනහස
ප්‍රේතව මරනවා කියන කාරණාව අපි ඉස්සරහට කතා කරමුකෝ
හොඳයි
චේතනාවනේ දැන් මෙතන සකස් වෙන්නේ චේතනාව දැන් කෙනෙක් දේවාලයකට ගිහිල්ලා කත්නලි මහත්තයෙකු ළඟට ගිහිල්ලා එයා කියනවා මේ ප්‍රේතයාව එලෝල දාන්න මෙච්චරක් ගන්නවා කියලා
එහෙමයි
එයා එකඟ වෙනවා සල්ලි බඳින මොහොතේම නෝනා ප්‍රේතයාට හිංසා කිරීමට අදාළව අකුසලයක් නමුත් ගෙදර ප්‍රේතෙක් නැහැ
එහෙමයි
ගෙදර ප්‍රේතෙකුත් නැහැ නමුත් අරය චේතනාව සකස් කරගෙන තේන්නද තොයිලේ කළාට පස්සේ අරය අනිවාර්යෙන්ම හිතනවා මම ප්‍රේතයව ගහලා එළෙව්වා කියලා චේතනාව සකස් නමුත් ගෙදර එළවු ප්‍රේතෙක් නැහැ
එහෙමයි
ඒ වගේ නෝනා ප්‍රේතයාට කරන්නා වූ හිංසනය ප්‍රේතයා කරන්නා වූ ප්‍රේත ඝාතනයන් තිරිසන් සත්ත්ව ඝාතනයට වඩා අකුසල් වලින් බලවත් වැඩි
තේන්නද
එතකොට දැන් කෙනෙක් කියනවා අපේ ගෙදර තාත්තා ප්‍රේතෙක් වෙලා ඉන්නේ ගෙදරට හිරියටයි කියනවා එක එක දේවල් කියනවා නමුත් ඒවා ඇත්ත වශයෙන් ඇත්තද කියනව නැද්ද කියන මම දන්නේ නැහැ හොඳේ හරිද නමුත් ප්‍රේතයෝ හිංසාකාරී ප්‍රේතයෝ ඉන්නවා එහෙම තියෙනවා ඈ ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මරුණාට පස්සේ අනුන්ගේ පින් බලාපොරොත්තුව ජීවත් වෙන්නේ නැතුව പ്രേත ලෝකවල වලට වැටෙන්නේ නැතුව ජීවත්ව ඉන්න කාලේ Taman ශක්තිමත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒකයි.
ඒවට
වැටුණාට පස්සේ ගැළවිල්ලක් කොහෙත්වත් නැහැ. ජීවත්ව ඉන්න මිනිස්යාට ගැළවිල්ලකුත් නැහැ, പ്രേතයාට ගැළවිල්ලකුත් නැහැ. ඒ නිසා නෝනා දැන් ගෙදර ඉන්නවා പ്രേතෙක්. අපි කියමු දැන් අපි හිතන් ඉන්නවා මේ අපේ තාත්තා ඉන්නේ කියලා. එතකොට දැන් ප්‍රශ්න වැඩි, කරදර වැඩි, ප්‍රශ්න වැඩි වෙන්නේ කරදර වැඩි වෙන්නේ ඇයි? අකුසල් විපාකයන් ඒවා සංස්කාර තේනද? තමන් නිසියාකාරව පංචශීලයේ තුල ජීවත් වෙන්නේ නැහැ, ලෝභ දේශ මොහයන් වඩනවා, ඔය මිච්ඡා ධර්මයන් පස්සේ දේවාල පස්සේ අන්න සීල උතයන් පස්සේ දුවනවා, මේ පැත්තෙන් සද්ධාව දුර්වලයි, සද්ධාව දුර්වල හින්දානේ ඉතින් අපි ඒවට යන්නේ නේද? ඒවා නිසාම නෝනා ප්‍රශ්න වැඩි. නැතෝ ගෙදර ප්‍රේතෙක් නෙමෙයි. මේ ප්‍රශ්න වැඩි නිසා මොන්න දැන් දේවාලයකට ගියාම අන්න කියනවා මෙතන ඉන්නවා ඔබේ තාත්තා මෙහෙම ඉතාමත් පීඩාකාරී പ്രേතෙක් වෙලා ඔබලා විනාශ කරන්නයි හදන්නේ මට පුළුවන් මේ പ്രേතයාව අල්ලලා බෝතලයක දාලා සිර කරලා සදාකාලිකවම මහමූදියට දාලා තියන්න කියලා කියනවා
එහෙමයි
මහා ගානක් ඉන්නවා ලක්ෂ 4-5ක් තොයිලෙට එතකොට නෝන දැන් එයා සල්ලි බැඳලා සූදානම් වැඩේට දැන් මේ සල්ලි බඳින මොහොතේම නෝනා එයා പ്രേත ඝාතනයට අදාළව එක අදියර සිද්ධ කරගත්තා. සල්ලි බඳින චේතනාව සකස් කරාද මේකව මරන්න කියලා. එතකොට නෝනා දැන් කපු මහත්තයා ඇවිල්ලා කට්ටලි මහත්තයා ඇවිල්ලා ලොකු තොයිලයක් කරනවා. තේරෙනවද?
එහෙමයි.
තොයිලයක් කරලා දැන් මොනවා හෝ මන්ත්‍රයක් මොකක් හරි කියලා අර പ്രേතයාව අල්ලනවා කියනවා. මොකද නූලක් ගැට ගහලා ඔහම තමයි කරන්නේ. මම ওই ගිහි කාලේ දැකලා තියෙනවා. තේරෙනවද?
එහෙමයි.
ඕක අල්ලලා නෝනා බෝතලයක් ඇතුලට දානවා. දාලා බෝතලේ සීල් කරනවා. දැන් සීල් කරලා මේක හොඳට බැඳලා අර කළු ගල ගිහිල්ලා දානවා මූදට. එහෙම තමයි කරන්නේ. තේරෙනවද? ඕනෑම සත්වයෙක් කියන්නේ නෝනා පංච උපාදානස්කන්ධයක් නිරේතුරුවම සකස් කරගන්නා වූ කෙනෙක්.
එහෙමයි.
තේරෙනද? රූපයෙන් තොරව කවදාකවත් සත්වෙක් මේ ලෝක ධාතු තුල ඉන්නේ නැහැ. ඕනෑම සත්වෙක් පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියට යටයි. ඒ කියන්නේ ඕනෑම සත්වේකට සලායතන පත්‍යා පස්සෝ ඒ කියන්නේ ආයතන හය පස්ස පච්චයා වේදනා ඒ කියන්නේ පස්සේ නිසා ඒ සත්වයා නිරේතුරුව පංච උපාදානස්කන්ධය සකස් කරගන්න. ඒ පංච උපාදානස්කන්ධයේ උපාදානයන්ට අදාළව එයා නැවත භවයේ සකස් කරගන්න. ජාති ජරා ව්‍යාධි මරණ එනනොන ප්‍රේතයා කියන්නේ අනිවාර්යෙන්ම නිරේතුරුවම රූපයේ ඇසුරෙන් පංච උපාදානස්කන්ධය සකස් කරගන්නා වූ සත්වේ.
එහෙමයි.
එතකොට දැන් අපි නිකමට හිතමුකෝ දැන් මෙයා ප්‍රේතයා ඇල්ලුවා කියලා. හරිද? නෑ ඇල්ලුවා කියන්නේ ඔය කියන්නේ නේද?
ඒකට
කට්ටනි මාත්‍යා ප්‍රේතයා අල්ලලා බෝතලයකට දාලා බෝතලේ සීල් කළා. ඕනෑම සත්වේ කාය සංස්කාර තුලින් ජීවත් වෙන්නේ. ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාසය තුල ජීවත් වෙන්නේ. දැන් ඔබ හිතන්නේ දරුවෙක් ගෙනල්ලා ඒ දරුවාව බෝතලයක් ඇතුළට දාලා කට වහලා කට සීල් කළොත් මොකද වෙන්නේ කියලා ඔබ හිතන්නකෝ?
මැරෙනවා.
මැරෙනවා. යම් කාලයක කාලපරාසයක් තුල ඒ දරුවා මැරෙනවා බෝතලේ ඇතුළේ. ඒ දරුවා බෝතලේ ඇතුළේ මැරුණොත් ඒ දරුවාගේ උපාදාන පත්‍යා භවෝ භව පත්‍යා ජාති කියන විදිහට අර උපාදානය නිරේතුරුවම අර විඥාණය පටිච්ච සමුප්පන්නව බෝතලේ ඇතුළේ තියෙනවද?
නැහැ ස්වාමීනාංශ.
දැන් දරුවා බෝතලේ ඇතුලේ සීල් කරලා මැරුණා.
එහෙමයි.
මැරුණාට පස්සේ දරුවාගේ අර චුතිසිත අර විඥානයේ අවසාන ඒ පටිච්ච සමුප්පන්න විඥානය බෝතලේ ඇතුළේම තියෙනවද?
නෑ ස්වාමීන් වහන්සේ.
මොනවා නා රූප බෝතලේ කියන්නේ රූපයක්.
එහෙමයි.
රූපය අපිට නොපිරුණාට රූපය වේකෙන් අනිත්‍යභාවයටපත් වෙනවා. ඒ අනිත්‍යභාවයටපත් වෙන රූපය තුලින් විඥානය බැහැරට ගමන් ගන්නවා. එතකොට දැන් ඔන්න ප්‍රේතය ඇල්ලුවා. අපි ගියමුකෝ ප්‍රේතය ඇල්ලුවා කියලා. ප්‍රේතය අල්ලලා දැන් බෝතලේ ඇතුළට තැම්මා. එතකොට ප්‍රේතයා බෝතලේ ඇතුළට දාලා සීල් කළාට පස්සේ ප්‍රේතයා කාය සංස්කාර තුලයි ජීවත් වෙන්නේ. යහත ආස්වාද ප්‍රාසවාසය තුලයි ජීවත් වෙන්නේ. එතකොට ප්‍රේතයා බෝතලේ ඇතුළේ මැරෙනවා. ප්‍රේතයා යම් කාල සීමාවකදී බෝතලේ ඇතුළේදී මේ ප්‍රේතයා මැරෙනවා. එතකොට ප්‍රේතයා මැරෙද්දී ප්‍රේතයා දන්නවා කවුද මාව ඇල්ලුවේ? කවුද මාව හිර කළේ? කවුද මට මේ විනාශේ කළේ කියලා ප්‍රේතයා මැරෙන වෙලාවේ අර අල්ලපු අය කෙරෙහි දැඩි ද්වේෂයකින් තමයි මැරෙන්නේ. දේශයකින් මැරිලා ප්‍රේතයා දැන් යක්ෂෙක් වෙලා ඉපදෙන්නේ. දැන් කවුද හිටියේ?
ප්‍රේතයා.
ප්‍රේතේ හිටියේ දැන් මොකෙක්ද ආවේ?
යක්ෂය.
දැන් යක්ෂේ. එතකොට දැන් යක්ෂේක් වුණාම බෝතලේ ඇතුළේ ඉන්නවද ප්‍රේතයා?
නැහැ.
අර විඥානය රූපයෙන් බැහැරට යනවා. රූපය අනිත්‍යභාවයට පත් වෙන වේගය තුළ විඥානයත් වේගයක් අර බෝතලෙන් බැහැරට ගිහිල්ලා හිටියේ ප්‍රේතේ දේශය නිසාම අන්න ගිහිල්ලා යක්ෂෙක් වෙලා ගෙදර ඉපදුනා. දැන් ප්‍රශ්නේ අඩු වෙයිද වැඩි වෙයිද?
වැඩි වෙනවා.
එහෙනම් ඉතින් දැන් මොකද්ද බුදුරජාණන් වහන්සේ මොකද්ද කියන්නේ? ඕවා කරන්න කියලා දිනවද? දැන් මොකද්ද කලේ? තනි කර പ്രേත ඝාතනයක් සිද්ධ කළේ. සල්ලි දීලා പ്രേතයා ඝාතනය කිරීමේ චේතනාව ඔක්කොම සකස් කරගත්තා. ඒතොර പ്രേතයා කියන්නේ තිරිසන් සතාට වඩා ශක්තිමත් කෙනෙක්. ධර්මානුකූල සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ ධර්මයට අදාළව. එහෙනම් නෝනා අර වගේ දේවල් කරන්න ගිහිල්ලා නෝනා අවසානයේ නැති ප්‍රශ්න ගොඩකට එදෙන්න. ඒතර බුදුරජාණන් වහන්සේ ඔහොම කරන්න කියන්නේ මේ අපිට කියන්නේ.
අපි ස්වාමීන් වහන්ස අමනුෂ්‍ය දෝෂයක් තියනවා නම් යම් තැනක නිවසක කුමක්ද කළ යුත්තේ? බුදුහිමියන් මේ සම්බන්ධව දේශනා කරන්නේ කුමක්ද ස්වාමීන් වහන්ස?
බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අමනුෂ්‍ය දෝෂයන් තියනවා නම් ඕන ඒ අමනුෂ්‍යින්ට පිම්පෙත් අනුමෝදන් කරන්න. තේන්න. ඊට අදාළව කර්ණීය මෙත්ත සූත්‍රය, රතන සූත්‍රය වගේ සූත්‍ර ධර්මයන් නිරතුරුව දේශනා කරනවා.
එහෙමයි.
තේන දේවා කරලා ඒ പ്രേතයා නෝනා නිවැරදි තැනට මෛත්‍රී චිත්තයක් ඇති කරන්න ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
එහෙමයි.
තේන. ඉතින් දැන් අපි ඒක නෙමේ කරන්නේ. ඒක කරන්න සද්ධාව අපේ දුර්වලයි. බුදුරජාණන් වහන්සේ කියපු දේ පැත්තකින් තියලා නෝනා තෙරුවන් සරණින් බැහැර වෙච්ච කට්ටනි මාත්‍යා කියන දේ පස්සේ අපි යනවා. දීල අවසානයේ പ്രേතයා යක්ෂයෙක් බවටයි පත් උනේ. යක්ෂයා නෝනා තිබ්බට වඩා ප්‍රශ්න වැඩි කරලා අපිට පීඩා කරනවා.
එහෙමයි සර්.
ඒ එවැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන්.
එහෙමයි.
තේරෙනවද? ඒ නිසා අන්නේ සීලවුත පස්සෙන් අපි ගියොත් යන මොහොතක් පාසා සද්ධාව දුර්වල වෙනවා. සද්ධාව දුර්වල වෙද්දී නෝනා විපාක නොදුන්නා වූ බලවත් අකුසලුත් තව මතුවෙලා එනවා.
තේරෙනවද?
ඒ නිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට ප්‍රශ්න තියෙනවා නම් අපිට ගැටලු තියෙනවා නම් gedara prashna peeda තියෙනවා නම් ඒවන් නෝන අපේ අකුසල් සංස්කාර වෙන දෙයක් නෙමෙයි.
එහෙනම්
අපේ සංස්කාර ශක්තියයි අපි වැඩි කරගන්න ඕනේ. ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරගෙන අපේ සංස්කාර ශක්තිය වැඩි කරගනින්න ඕන. එතනදී බුදුරයන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨම ආරක්ෂාව තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයක් මෛත්‍රියක් කියලා.
එහෙමයි.
මේ විශ්වාසය අපිට තියෙන්න ඕනේ. අපි දැන් ওই මහා කැලවල් වල ගිහිල්ලා කුටි වල ගිය දවස් ඉඳන් තනියම ඉන්නේ නෝනා. ඇයි? අපේ සීලේ ශක්තිය, අපේ සමාධියේ ශක්තියෙන්, අපේ මෛත්‍රී ශක්තියෙන්. එතකොට මේ විශ්වාසය බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙනවා. අපි සද්ධාව තුල ශක්තිමත් වෙනකොට, සීලය තුල ශක්තිමත් වෙනකොට, දානය තුල ශක්තිමත් වෙනකොට මොකදක වෙන්නේ? පිනට කැමැති සම්මියද්දෘෂ්ටික බලවේග අපේ ළඟට එනවා. පිනට කැමැති සම්මියද්දෘෂ්ටික බලවේග අපේ ළඟට එනකොට පිනට අකමැති බලවේග වලට අපි ළඟ ඉන්නේ නැහැ. මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව සද්දන්ත යක්ෂයෝ ඉන්නවා දහස් ගණන් පිරිවර තියෙන ධර්මයට කැමති. ඒතර ඒගොල්ලෝ අපේ ළඟට එන්නේ අපි පින් කරනවා නම් පින් දෙනවා නම් ධර්මයට අදාළව ජීවත් වෙනවනේ. ඒතර අපි ධර්මයට අදාළව ජීවත් වෙන්නේ නැත්නම් ප්‍රශ්නයක් වුණ ගමන් දුවන්නේ දේවාලෙට නම්, ප්‍රශ්නයක් වුණ ගමන් දුවන්නේ හදහන අරන් නම්, සද්ධාව දුර්වල වෙනකොට නෝනා සියල්ලම දුර්වලයි. එතකොට අර අමනුෂ්‍ය අය තමයි වෙන්නේ. දැන් අරක්කු බොන ගෙදරකට එන්නේ අරක්කු බොන අයමනේ. මත්වතුර බොන ගෙදෙට්ට ඒවන්නේ ඒගොල්ලොමයි. කාමයේ වර්ධව හැසෙන් තැන්දෙන්නේ ඒගොල්ලොමයි. ඒ වගේ නොවන අර අධර්මයට අදාළව සිතුවිලි ක්‍රියාත්මක වෙනකොට සියලුම අධර්මයට අදාළ අමනුෂ්‍යය තමයි අපි වටා ඉන්නේ.
එහෙමයි.
එතකොට අපිත් මානසිකව දුර්වල වෙනවා. අපිට පිරිසිදුව ඉන්න හිතෙන්නේ නැහැ, ගේ දොර පිරිසිදුව තියාගන්න හිතෙන්නේ නැහැ, වත්ත පිටිය පිරිසිදුව තියාගන්න හිතෙන්නේ නැහැ. අපිත් പ്രേත මානසිකත්වයට අපේ ජීවිතත් එනවා.
ඉතින් ඔහොම වුණාම නෝන අවසානේ මොකද්ද කරන්නේ අර වගේ බලවත් പ്രേත හිංසනයන්ට ගිහිල්ලා තව 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 බලවත් අකුසල් කරගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට තියෙන ලොකුම ආරක්ෂාව සද්ධාවත් සීලයක් දානයක් මෛත්‍රියක් කියන කාරණාමයි නෝන. ඒ නිසා මොන ප්‍රශ්නාවත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි විශ්වාසයෙන් අපි ඔය කියන කාරණා හතර තුල සානගත වුණා නම් නෝන ඒ ශක්තියෙන්ම ඔය තියෙන ප්‍රශ්න නැති වෙනවා. නමුත් අතීත අකුසල් සංස්කාර බලවත් නම් ඒවා නැති වෙන්නේ නැහැ. තේන ඒක තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒක තේරුම් අරගෙන සම්මා දිට්ඨිය අර්ථයන්ට අදාළ වනෝනා අපි පුළුවන් තරම් කුසල් ශක්තිය ශක්තිමත් කරගෙන අනතුරෙන් මිදීමේ දිශාවට යන්න අපි දක්ෂ වෙන්න ඕනේ.
එහෙමයි ස්වාමී.
එහෙම නැතුව කවදාකවත් ප්‍රේතෙක් බෝතලයක දාලා සීල් කරලා මුහුද මැද්දට දාලා මරලා බෝතල ඇතුලේ තියෙනවා කියන කාරණය ධර්මානුකූලව කොතනකවත් සත්‍යයක් බවට පත් වෙන්නේ නැහැ.
එහෙමයි ස්වාමී.
ඒ ප්‍රේතයා බෝතලයේ ඇතුලේ මැරුණා නම් පටිච්ච සමුප්පන්න විඥාණය බැහැරට ගිහිල්ලා ඊට අදාළ උපාදානයන්ට අදාළව භවය සකස් කරගන්න. දේශයෙන් මැරුණා නම් පෙරේතයා බලවත් යක්ෂයෙක් වෙලා තමයි ඊළඟට උප්පත්ති ලබන්නේ.
එහෙමයි.
ඒ නිසා දැන් වැරදුනා නම් ප්‍රශ්නයක් නැහැ. දැන් වැරදිලායි තියෙන්නේ. වැරදුන තැන ඉඳන් නිවැරදි කරන්න ආයිමත් යක්ෂය අල්ලන්න කියලා තේරුම නැහැ.
එහෙමයි.
එහෙම නොත් ඊටත් වඩා බලවත් විපාකයටයි එන්නේ. එහෙනම් මේ මොහොතේ ඉඳන් දකින්න අපේ ජීවිතේට යම් කරදරයක් බාධාවත් තියෙනවා නම් ඒ අපේ අතීත අකුසල් සංස්කාර.
එහෙමයි.
එච්චරයි. දැන් අපේ ජීවිතවලට කොයිසම් අකුසල් සංස්කාර විපාකද ආවද අපේ ගිහි කාලේ? බලවත් අකුසල් විපාකේ තාම. නමුත් නෝනා ඒවා අපි ධර්මානුකූලව ගලප ගත්තා. අකුසලයට දෙන්න තියෙන සැබෑම පිළිතුරු අපි දීලා අපි මෙතෙන්ට ආවා. ඒකට ඇතුනේ. ඉතින් ඒ වාට යට වුණා නම් මටත් ඔයිල් 10ක් 15ක් කරන්න සිද්ධ වෙනවා. නමුත් අපි ඒවා කරන්න ගියේ නැහැ. ඒ නිසා ඒවා නොකරන්න ගිය නිසාම නෝනා අවසානයේ අකුසලයේ අකුසලයේ හැටියට කුසලයේ කුසලයේ හැටියට දැකලා ඒවා ධර්මානුකූලව ගලපගත්ත නිසා අපි අද මෙතෙන්ට ආවා. තේරෙනවද?
එහෙම
නැතුව අද අපි මොකද්ද කරන්නේ? අර මිච්ඡා ධර්මයන් පසුපස ගිහිල්ලා නිරේතුරුවම එක්කෝ තොයිල් කරනවා, හඳහන් බලනවා, එහෙම නැත්නම් ගෙවල් වල උළුහව මාරු කරනවා, මුදුල් දී මාරු කරනවා, මහා විකාර ගොඩක් කරලා.
තේරෙනවද?
දැන් නිකන් හරි මගේ ගිහි ජීවිතේදී මට ප්‍රශ්නයක් ආපුවාම මට කවුරු හරි කිව්වනම් මේ උළුහව මාරු කරන්න නැත්නම් මේ මුදුන් ලිය මාරු කරන්නද කියලා නෝනා මං ඕක මාරු කළා නම් මගේ ප්‍රශ්නේ සමහරවිට විසඳෙන්න. එහෙනම් මම මෙතන ඉන්නවද? ඉන්නවද?
නෑ සමහර.
නෑ. ඉතින් එහෙනම් අන්න සීල උතලට ගියොත් නෝනා ධර්ම මාර්ගයේ Tamanට අවහිර වෙනවා.
තේන්න.
මට ප්‍රශ්නේද්දි මම දේවාලේ ගානේ ගිහිල්ලා මම තොවිල් නැටුවා නම් සමහරවිට ප්‍රශ්නේ විසඳෙන්නත් පුළුවන්. නමුත් එහෙනම් මං අද මෙතන ඉන්නවද?
නෑ.
ඇයි එහෙනම් එහෙම වුනේ? අර අන්නේ සීල උතයන්ට ගියා අන්න නෝනා අපිව ගියේ වැරදි පාර්ථමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එපා කියන දේ කරන්න එපා. ඒ නිසා නිරයතුරුවම නෝනා අපි ඔය කාරණය ඔය ආකාරයෙන් තමයි විග්‍රහ කරන්න වෙන්නේ.
හොඳයි. අපි ස්වාමීන් වහන්ස මෙයක් අපට යොමු කරන ලද ප්‍රශ්නයක්. දරුවන් නොමැති කෙනෙක් අසරණ වෙච්ච දරුවෙකු අරගෙන හදා වඩා ගැනීම තුලින් සංසාර ගමනේ ඒ පුද්ගලයාට දරුවන් නොමැති වීමේ ගැටලුවක් ඇතිවීමට තිබේ නම් එය නැති කර ගැනීම සඳහා මේ ක්‍රියාව හේතුවක් වෙනවද ස්වාමීන් වහන්ස?
දැන් අපි හැම වෙලාවෙම දැන් දරුව බලාපොරොත්තු එක එක දේවල් කරනවානේ.
එහෙමයි.
දැන් සමහරු ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්ස මට ළමයි 4 දෙනෙක් ඉන්නවා මේ ළමයි හින්දා මං විඳින දුක මෙච්චරයි කියලා මට කියන්න බැහැ.
ඒ කියන්නේ
දරුවන් ලැබීම දුකක්. දැන් සමහරු ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්ස අවුරුදු 5ක් 6ක් 7ක් 8ක් බෝධි පූජා තියෙනවා මේවා කරනවා අනේ අපිට ළමෙක් නැහැ කියලා ළමෙන් නැතිවීම
දුකක්.
දරුවන් ලැබීමත් දුකක් දරුවන් නැතිවීම. ඉතින් හරි ප්‍රශ්නයක් නෝ දැන් කොහොමද ඔක විසඳන්නේ කියලා බලන්නකො. දරුවන් නැහැයි නැහැයි කියලා දරුවෙක් ඔන්න ලැබෙනවා ලැබුණේ දා ඉඳන් එතන දුකක්.
එහෙමයි.
ඒ නිසා නෝ දෝන දැන් ඉතින් අපි දකින්න ඕනේ බුදුරයන් වහන්සේ කියනෝනේ දරුවන් උදෙසා මහසાગරේ ජලයට වඩා අපි කඳුළු වෙලා තියෙනවා කියලා.
එහෙමයි.
මේ සෑම අම්මා කෙනෙක්ම මේ සෑම තාත්තා කෙනෙක්ම මමත් සංසාරේ දරුවන් උදෙසා මහසાગරේ ජලයට වඩා කඳුළු වෙලා තියෙනවා. ඉතින් එහෙනම් නෝනා දරුවන් ලැබීමත් දුකක්. ඒ වගේම දරුවන් නොලැබීම නිසා ඒසව කඳුළු අපි සංසාරේ විඳලා තියෙනවා. එහෙනම් නෝනා දරුවන් ලැබීමත් දරුවන් නොලැබීමත් දෙකක්ම දුක නම්ම නෝනා අපි කරන් තියෙන මොකද්ද? දරුවා කියන අර්ථය කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් දරුවා කියන අර්ථය කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැර වෙද්දී මේ ලෝක ධාතුවේ ඉන්න සුන්දරම දරුවා ඔබේ මව් කුසේ පිළිසිඳ ගන්න. ඔබට ඕනනම් මේ ලෝකේ ඉන්න සුන්දරම දරුවා ඔබේ මව් කුසේ පිළිසිඳ ගන්න. ඒ ඔබට ඒ මව් කුසේ දරුවා පිළිසිඳ වෙන්නේ දරුවා කියන අර්ථය කෙරෙහි තියෙන තෘෂ්ණාවත් ඇරියෝ සෝවාන් ඵලය කියන ඒ සුන්දරම දරූපතායිමත් කවදාක්වත් ඔබට කඳුළු සලන්න ඉඩ නොතබන අර මහා කඳුළු සාගරයේ හිඳවලා දාන සුන්දරම දරූපත සුන්දරම දරුපතිසන්ධිය ඔබ ඇති කරගන්න ඕන නම් ඕනා කරන්න තියෙන එක දෙයයි දරුවා කියන අර්ථයේ කෙරේ තියෙන තෘෂ්ණාවේ ඔබද දරුවන් ලැබීමත් දුකක් නොලැබීමත් දුක. ඒ නිසා දරුවන්ට අපිට නැත්තම් නොනා ඒක හේතුඵල ධර්මයක්. මොකද අපි සංසාරේ කළා වූ අකුසල් සංස්කාරය. තේන්නාද? ඒ නිසා නිරේතුරුව මෙවැනි අකුසලයක් තියෙනවා නම් නිරේතුරුව කුසලයේ තුලින් ඒක යටපත් කරන්න. තේන්නාද? ඒ කුසලයේ තුලින් යටපත් කරද්දී තෙරුවන් කෙරෙහි සද්ධාව, සිල්පද පහේ ආරක්ෂාව, මෛත්‍රී චිත්තය ගොඩාක් වටිනවා. මොකද සංසාරේ අපි ගප්සාවන් සිද්ධ කිරීම නිසා, ගප්සාවන් කරන්න අනුබල දීම නිසා අනුන්ගේ දරුවන් කෙරෙහි දේශය ඇති කර ගැනීම නිසා අනුන්ගේ දරු සම්පත් නැති කිරීම නිසා ඔවැනි බලවත් වූ අකුසල් නිසා නොවන අපිට දරුවන් නැති වෙන්න පුළුවන්.
එහෙමයි.
ඒ නිසා දරුවන් නැති කෙනෙක් නිරේතුරුව සීලය තුල ශක්තිමත් වෙන්න, දානය තුල ශක්තිමත් වෙන්න, මෛත්‍රී තුල ශක්තිමත් වෙන්න, සද්ධාව තුල ශක්තිමත් වෙන්න, ශක්තිමත් වෙලා නිරේතුරුවම දරුවන් ඉන්න අම්මා කෙනෙක් දකිද්දී සුවපත් වේවා කියන දක්ෂ වෙන්න. දරුවන් ඉන්න අම්මලාට දරුවන් ලැබෙන්නේ ඉන්න අම්මලාට රස කැවිලි දීලා ඇඳුම් පැළඳුම් දීලා ඒ අයව සතුටු කරලා ඒ අයට වන්දනා කරලා ඒ අයගේ ආශිර්වාද ගන්න. ඒ වගේම රුවන්වැලි මහාසෑය සම්බුදුන් වහන්සේ, ජයශ්‍රී මහා බෝසත්බුදුන් වහන්සේ වගේ එවැනි පූජනීය තැන්වලට ගිහිලා Tamanට කරන්න පුළුවන් වත්පිළිවෙත් කරලා ඒ අදිෂ්ඨානයන් ජීවිතේ ඇති කරගන්න. තේන්න. මේම ඇති කරගනිද්දි කොයිම වෙලාවකවත් මේ බෝධින්නාංශයට අදිග්‍රහිත වෙන්න දෙවියෝ මා කුසට ඒවා කියලා කියන්නේ කියලා නම් ධර්මානුකූලව මට කියන්න බෑ. ජම්බාකේ ගිහිල්ලා කියන්නේ බෝධින්නාංශය කෙනෙක් ළඟට ගිහිල්ලා එහෙම නැත්නම් චෛත්‍යරාජානන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා මේ මාට අධිපති අදිග්‍රහිත දෙවි කෙනෙක් දිව්‍යාංගනාවක් මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම කරන්න යන්න එපා. හැම වෙලාවම දරුවෙක් ප්‍රාර්ථනා කරද්දී ඔබ සීලයේ තුල ශක්තිමත් නම්, දානයේ තුල ශක්තිමත් නම්, ත්‍යාගයේ මෛත්‍රියේ තුල ශක්තිමත් නම්, ඒ කියන්නේ ඔබේ මව් කුස සුන්දර දරුවෙකුට උරුම තැනක්. ඒ නිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අර සශ්‍රීක දිව්‍යතලවල ඉන්න සුන්දර දෙවියෙක් උපාදානය කරගන්න කියලා. දිව්‍යාංගනාවක් උපාදානය කරගන්න කියලා. ඔය හුඟාක් ඇවිල්ලා කියනවා මං ගිහිල්ලා අහවල් චෛත්‍ය රාජාණන් වහන්සේ ළඟ අදිෂ්ඨානයක් කළා. ඊළඟ සුමානේ මගේ මව් කුසට දරුවෙක් ආවා. ඒ නොනා ඒ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව තියෙන මේ දිව්‍ය ස්වභාවයක්. එස හැම වෙලාවම ඔබ ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙ ඉන්න අම්ම කෙනෙක් නම් හැම වෙලාවම ඔබේ උපාදානිය වෙන්න ඕනේ සශ්‍රීක දිව්‍යතලයේ කියන දෙවියෙක් දිව්‍යාංගනාවක් මගේ පින්වත් දරුවෙක් මට ලැබේවා කියන අදිෂ්ඨානය. ඒ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව හිත පීඩව ගන්න එපා ඈ. එහෙම හිත පීඩව ගත්තොත් අප්‍රමාණ පිරිස ඉන්නවා ඒ වටේ මව් කුසට බැහැ ගන්න. එතකොට අපිට සුන්දර දරුපතක් ලැබෙන්නේ නැහැ. හැම වෙලාවෙම මේ උපාදානය අර තුසිතේ යාමේ නිම්මාන රතේ පරිනිම්මිත වසවත්තේ තාවතින්සේ වගේ සශ්‍රීක දිව්‍යතලයක දෙවියෙක්ම කියන තැන උපාදානය කරගෙන තමයි ඒ කටයුතු අපි හැම වෙලාවෙම සිද්ධ කරගන්න ඕනේ. තේන්නාද? ඉතින් එහෙම කරද්දී නෝනා ඒවා සිද්ධ වෙන්නේ අපේ කුසල කුසල් මතමයි. ඒ නිසා මට මතකයි දැන් අවුරුදු 4කට වගේ ඉස්සෙල්ලා තරුණ අම්මා කෙනෙක් එයාගේ අම්මත් එක්ක ආවා. ඇවිල්ලා මට කිව්වා අනේ ස්වාමින්වහන්සේ අපි හැම තැනම යනවා අපිට දරුවෙක් නැහැ. අනේ ස්වාමින්වහන්සේ මට මේ මහාන කරන්න දරුවෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා. මහාන කරන්න දරුවෙක් ලැබෙන්න කියලා. ඉතින් මං ගෝ පුතේ මං ප්‍රාර්ථනා කළා කියලා දරුවෝ ලැබෙන්නේ නැහැ. ඔබට දරුවෝ නැත්තම් ඒක අකුසල සංස්කාරයක්. එනිසා ඔබ මේ පින්කම් කරලා මේ විදියට හැසිරෙන්න කියලා මමත් පිරිස් සූත්‍රයක් කියලා පන්සිල් සමාදන් කරලා ඒ කටයුතු කළා. කරලා ආයිමත් නොවනා මං අවුරුද්දකට ඉතර පස්සේ ඔය තපෝවනේදී ඒක උනේ. මෙන්න මේ අම්මා මහත්යත් එක පුංචි දරු පෙටියක් අරගෙන එනවා. හරිද? දරු පෙටියක් ඇවිල්ලා ගෙනල්ලා මෙහෙම තිබ්බා. කියලා අනේ සායනාස අපි හැමතැනම ගියා අපිට ඒක සාර්ථකුණා මෙහෙම කියලා නෝනා පැවිදි කරන වචනයක් කියන්නේ. එන්න දෙන්න එදා ඇවිල්ලා හතර පාරකට වැඩිය කිව්වා මේ ස්වාමීන් වහන්සේ මට කිසි දෙයකට නෙමෙයි පැවිදි කරන්නමයි දරුවෙක් ඕනේ. මං අහවල් ස්වාමීන් වහන්සේටත් මේක කිව්වා. අහවල් ස්වාමීන් වහන්සේටත් කිව්වගෙන නමුත් කිව්වා ස්වාමීන් වහන්සේලා එදා හතර පාරක් පැවිදි කරන්න කියලා කිව්වා. මෙන්න දරුව ගෙනල්ලා මෙතනින් තියනවා පැවිදි කතාවක්වත් නැහැ නෝනා. ඒ නිසා ඔබ පොරොන්දුවක් වුණොත් පොරොන්දු ඉෂ්ට කරන්න ඕනේ. තේනද? සංසාරයේ එවැනි පොරොන්දු වෙලා ධර්මයට පොරොන්දු වෙලා ශාසනයට පොරොන්දු වෙලා තමන්ගේ ධර්ම සාක්ෂියට පොරොන්දු වෙලා ඒ පොරොන්දු ඉටු නොකිරීම නිසාමයි මේ ජීවිතේ දරුවන් ලැබෙනවා වෙන්න පුළුවන්. තේනද? ඒ නිසා ඔබ පොරොන්දුවක් වෙනවා නම් ශාසනයට දරුවේ පූජා කරන්නයි දරුවා ප්‍රාර්ථනා කරන්නේ කියලා දරුවා ලැබෙයි ලැබිනා ඒ පොරොන්දුව කඩකලොත් ආයිමත් නම් ඔබට ගොඩේ කාලයක් දරුවෝ නැතුව ඉන්න වෙනවා.
තේරෙනවද? එනිසා කවදාකවත් ධර්මයට බොරු කරන්න එපා, ශාසනයට බොරු කරන්න එපා. එනිසා ඔබ අවංකව ඔබට ඒ දරුවා පැවිදි කරන තැනට හිත ගන්න බැරි නම් කවදාකවත් පැවිදි කරන්න කියලා දරුවේ ප්‍රාර්ථනා කරන්න එපා. ඒ බොරුව නිසා නෝනා තව තව බලවත් විපාකයන් අපිට සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ රාහුල පුංචි හාමුදුරුවන්ට කමඨහන් දෙද්දී මුලින්ම දෙන කමඨහන් තමයි රාහුල බොරු කියන්නේපා. ඒක තමයි දෙන්නේ. වෙන කිසිම දෙයක් නෙමෙයි කියන්නේ. රාහුල පොඩි හාමුදුරන්ට මුලින්ම දෙන කමඨහන දෙන අවවාදය තමයි රාහුල ඔබ බොරු කියන්නේපා. මොකද බොරු කියන කෙනාට ඉතුරු සිල්පද හතරම පිදින්න පුළුවන් රාහුල. ඒ නිසා ඔබ බොරු කියන්නේ නැහැ කියලා හික්මෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පළවෙනි අවවාදය රාහුලට දෙන්නේ. එනිසා දරුවා කියන කාරණය අම්මා තාත්තා කෙනෙකුට අත්‍යවශ්‍ය දෙයක්. නමුත් ඒ අත්‍යවශ්‍ය දේ උදෙසාවත් බොරු කියලා නම් දරුවෝ ගන්න එපා. එහෙම ගත්තොත් මේ ජීවිතේ දරුවා ලැබෙයි. නමුත් සංසාරේ දරුවන් නැතිව තව ගොඩාක් කල් දුක් විඳින්න වෙයි. ඒ වගේමයි ඔබ දරුවෙක් හදාගන්න ගන්නවා නම් අම්මා තාත්තා නැති දරුවෙක්, අනාථ නිවාසක ඉන්න දරුවෙක්, එයාව රැකවරණය දීලා එයාව හදාවඩා ගන්නවා කියන එක නෝනා සුන්දර මනුස්ස ධර්මයක්.
ඒකෝට
මේ මනුස්ස ධර්මයට අපිට මුකුත් කියන්න බෑ. නමුත් කුසලිය අකුසලිය කියලා දෙයක් ලෝකේ
තියෙනවා.
ඒ නිසා ඔබ දරුවෙක් ගන්නවා නම් හැම වෙලාවම නෝනා ඒ දරුවාගේ අම්මා තාත්තා ගැන හොයා බලන්න. ඒ හුඟාක් වෙලාවට අම්මලා තාත්තලා නැති දරුවෝ හුඟාක් වෙලාවට දෙමාපියන් නෝනා දුරාචාරයේ හැසිරෙච්ච අය. ධර්මයේ තුල හැසිරෙච්ච අය නෙමෙයි. තේන සීලය තුල හැසිරෙච්ච අය නෙමෙයි. මෛත්‍රිය තුල හැසිරෙච්ච අය නෙමෙයි. මනුස්ස ධර්මයන් තුල හැසිරෙච්ච අය නෙමෙයි. නමුත් අපි අනුකම්පාවට අර ළමා නිවාසේ දරුවා ඉන්නවා දකින්නවා බැඳෙනවා හිත අරගෙන ගෙදරින් උපැන්න සාතික ඔක්කොම ඒගොල්ලන්ගේ අලුත් නමින් දීලා ඔක්කොම කරලා දරුවෝ හදන. නමුත් නෝනා එවැනි දරුවන් බරපතල අකීකරු භාවයන්ට පත් වෙලා දෙමාපියන්ට පීඩා විඳින ආකාරය මට ඇවිල්ලා කියලා
තියෙනවා.
නමුත් මම හේතුව කියන්නේ නැහැ. මොකද දැන් ඒගොල්ලන්ට ඒක කියන්න බෑනේ. මම දැන් මෙතනදි මෙහෙම කිව්වට ඒගොල්ලන්ට ඒක කියන්න බෑ. මොකද අපි උත්සාහ ගන්නකොට කොහොම හරි ඒ දරුවා එතනින් නිවැරදි කරලා ඉස්සරහට අරින්න. නමුත් නෝනා කෙනෙක් දරුවෙක් හදාගන්න ගන්නවා නම් තේරෙනවද? ඒ දරුවාගේ නෝනා අම්මලා තාත්තලාගේ හැසිරීම මුදා හොයලා බලලා ගන්න ඕනේ. තේරෙනවද?
එහෙම
නැතුව අනුකම්පා උදෙසා දරුවෙක් අරගත්තොත් නෝනා අවසානයේ ඒ දරුවා විතරක් නෙමේ ඔබලා දෙදෙනාත් බලවත් අනතුරු කර ගමන් කරනවා.
තේරෙනවද?
එනිසා දරුවෙක් හදා ගන්න ගන්නවායි කියන කාරණේදී හුඟක් වෙලාවට දරුවා කියන කෙරේ අනුකම්පාව කියන කාරණේ නෙමේ ඒක ගුණාත්මකව ඔබලාගේ ජීවිතයට ගන්න ඕනේ නම් ඒ දරුවාගේ දෙමාපියන්ගේ හැසිරීම රටා උදින් බලලා ඒ සුදුසු සුසුභාවය බලන්න ඕනේ.
එහෙමයි.
නැත්තම් එතන දරුවා විතරක් නෙමේ තව දෙන්නෙක් විනාශ වෙනවා. අතන දරුවා දුක් විඳිනවා, දරුවා තනියමනේ දුක් විඳින්නේ. නමුත් මෙතන අම්මයි තාත්තාත් අරගත්තත් මේ දෙන්නාගේ සමහර විට පෞල් ජීවිත බව විනාශ වෙලා යන්න පුළුවන්. තේන්න මේ ප්‍රශ්න.
තේන්න
ඒ නිසා දරුවේ කදා ගැනීම ශ්‍රේෂ්ඨ මනුස්සකම මේ අම්මා තාත්තා නැති දරුවේ. නමුත් මේ මනුස්සකම නිසා තුන්ගොල්ලක් විනාශ වෙන්න ඕනේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම දරුවෙක් හදා ගන්න ගන්නවා නම් ඒ දරුවාගේ ඥාති පාර්ශ්වය පිළිබඳ මව්පිය පාර්ශ්වයන් පිළිබඳ ඒ ගුණාත්මක භාවය බලන්න. එය ඔබට අර මනුෂ්‍යත්වයේ යහපත් භාවයට පත් කරගන්න ලොකු උපකාරයක් වෙනවා.
සමාවෙන ස්වාමීන් වහන්ස, අනාථ නිවාසයක දුක් විඳින දරුවෙක්, අසරණ වෙච්ච තනි වෙච්ච දරුවෙක් කියන්නේ කුසල් ශක්තියෙන් පිරිහුණු දරුවෙක් බවට ස්වාමීන් වහන්ස පැහැදිලි කිරීම තියෙනව නේද?
මෙහෙමයි නෝනා, ධර්මානුකූලව නෝනා කුසල් ශක්තිය පිරිහුණායේ කුසල් ශක්තිය වැඩි කියන කාරණේ ධර්මානුකූලව නම් ගැලපෙන්නේ
නැහැ. එහෙමයි.
මං කොතනකවත් කිසිම මහපාරක ඉන්න යාචක මහත්යෙකුටවත් මේකා අකුසල් කන්දක් කියලා නම් මං කියන්නේ
නැහැ. එහෙමයි.
මොකද සුනීත කසල සෝදනය කරපු සුනීත තුල රහත් වීමේ ගුණය තිබ්බා.
එහෙමයි සාරා.
එතකොට අර චුල්ලපන්තක හාමුදුරුව ගාථාපද හතර පාඩම් කරන්න බැරි හාමුදුරුව තුල රහත් වෙන ගුණය තිබ්බා. අර පිස්සියක් වෙච්ච පටාචාරාව කිසා ගෞතමයට උතුම් රහත් වෙන ඵලයේ තිබ්බා. එනනම් කොතනකවත් අදක්ෂේ කියලා අපිට වෙන් කරන්න බෑ.
එහෙමයි සර්.
ඒ නිසා කොතනකවත් අදක්ෂේ කියන කාරණේ නෙමෙයි මම කියන්නේ නෝනා, අදක්ෂ භාවය මතු කරගන්න කල්යාණ මිත්‍ර භාවයක් වර්තමාන සමාජෙ නැහැ.
එහෙමයි.
ඒක තේරුම් ගන්න. තේරෙනවද? අදක්ෂයා දක්ෂේ කරන්න අවශ්‍ය කල්යාණ මිත්‍රයෙක් අද ලෝකේ නැහැ.
එහෙමයි.
නමුත් එදා බුදුරජාණන් වහන්සේ හිටියා. ඒ බුදුරජාණන් වහන්සේට පුළුවන් වුණා ඕනෑම අදක්ෂයෙක් දක්ෂිත් බවට පත් කරන්න. බැරි අයත් හිටියා ඒ අකුසල් විපාක වැඩි නිසා. නමුත් නෝනා මං අදක්ෂයෙක් කියලා නම් පව්කාරයෙක් කියලා නම් අයින් කරන්නේ නැහැ.
නමුත්
ඒ පව් අකුසලයේ නිසා ඒ දරුවා අනාථ දරුවෙක් වුණත්
නොනා වර්තමාන සමාජයේට ඒක තේරුම් අරගෙන යා නිවැරදි මාර්ගයට ගන්න පුළුවන් මාර්ගෝපදේශකයක් දෙන්න කෙනෙක් නැහැ.
ඒ
නිසා අදක්ෂයා අදක්ෂභාවයටම විනාශයටමයි යන්නේ. ඒකේ අරදරුවගේ තකුසලයක්. සුල්ලපන්තක හාමුදුරන්ට ඒ කුසලයේ තිබ්බ මතුවලා රහත් වෙන්න. සුනීතට ඒ කුසලයේ තිබ්බ මරහත් වෙන්න. නමුත් වර්තමානයේ අර අනතුරටපත් වෙන කෙනාට නොනා කල්යාණ මිත්‍රාසයක් නැහැ එයාට මතුවලා එන්නේ. තේනවා?
එහෙමයි.
එහෙම මිසක් නැත්තම් අදක්ෂී කියලා මෙයා දක්ෂී කියලා නොනා අදක්ෂයා කොන් කරන්න නම් බුදුදහමට අදාළව කොතනකවත් අපිට බෑ. බුදුරජාණන්සේ එහෙම කරන්නේ නැහැ. තේනවා? ඕනෑම අදක්ෂයේ තුල සැඟ උනා වූ ශ්‍රේෂ්ඨ කුසලයක් තියෙනවා නෝනා. ඕනම අධ්‍යක්ෂක
එහෙමයි
නේ මම පන්ති කාමරේ මම පාසල් ජීවිතේ දින ඕන ඉදිරිපත් වීම ඉදිරිපත් කිරීම අතින් මං අන්ත දුරවල
එහෙමයි සමිනහන්
තේන මගේ ඉදිරිපත් වීම ඉදිරිපත් කිරීම අතින් පන්තියේ හිටි අන්තිම පල්ලෙහාම පස් දෙනාගෙන් එක්කෙනෙක් මම මට මතකයි සතියේකට සැරයක් අපේ පාසලේ තියෙනවා මේ සාහිත්‍ය සංගමේ අපේ පන්ති පන්තිවල ඔය සාහිත්‍ය සංගමේ නෝන අපිට මොකක් හරි එකක් දෙනවා සිකුරාදට පීරියඩ් දෙකකට එක්කෝ සින්දුවක් එකෝ කවි බෙහෙවි දෙකක් එකෝ ප්‍රශ්න එකෝ සිහිපදයක් ඔය වගේ මොකක් හරි කියන්න පුළුවන් අපේ පන්තියේ නෝනා හැමදාම සාහිත්‍ය සංගමේ සභාපති වෙන්නේ ඔය කමල් අද්දරාචි මම එක පන්තියේ හැමදාම කමල් තමයි මුළු ඉස්කෝලේම ඉදිරිපත් වීම ඉදිරිපත් කිරීම අතින් ඉහළම ශිෂ්‍යයා එයා තමයි හැමදාම අපේ පන්තියේ සාහිත්‍ය සංගමේ සභාපති වෙන්නේ මේ මිනිස්සයා මට දානවා සින්දුවක් බැගපත් වෙලා පස්සෙන් ගිහලා තමයි කපාගන්නේ මොකද මං පන්ති ඉස්සරහා සින්දුවක් කියන්න බෑ මට. පන්ති ඉස්සරහා කවියක් කියන්න මට බෑ ලැජ්ජයි. මං කොහොමරි අර සින්දුව කපාගෙන ඔන්න ප්‍රශ්න පහක් අහනවා. ප්‍රශ්න පහක් තාන්නේ බිම බලාගෙන ඕන. ඒ වගේ ඉදිරිපත් කිරීම ඉදිරිපත් වීම අතරින් දුර්වලම කෙනෙක් මම. නමුත් එදා බලන්න කමල් ඉදිරිපත් කිරීම අතරින් ඉදිරියෙන්ම හිටිය කෙනා එයා කලාශේස්ත්‍රයේ ඉදිරියට ගියා දුර්වලම කෙනා කොතනද ඉන්නේ? එහෙනම් මාව අදක්ෂෙක් කියන්න පුළුවන්ද? ඒ අදක්ෂයා තුල දක්ෂභාවය තියෙනවා. ඒ කල්යාණ මිත්‍ර භාවය තුලින් තමයි ඒක මතු කරලා ගන්නෙ. ඒකල මට බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයා වුණා. ධර්ම රත්නයේ කල්යාණ මිත්‍රයා වුණා. අදක්ෂයා නෝනා මේ ශේෂ්ත්‍රය තුල ඉස්සරහ තමයි.
එහෙමයි සමිනාස්.
අද අපි දෙන්නා ශේෂ දෙක ඉස්සරහට ඇවිල්ලා ඉන්නේ. ඒ නිසා ධර්මයේදී අදක්ෂය කියන කාරණය මම කාටවත් දෙන්නේ නැහැ
නෝනා.
එහෙමයි. යමෙක් අදක්ෂ නම් ඒ කියන්නේ එයාගේ දක්ෂභාවය මතු කරගන්න සුදුසු කල්යාණ මිත්‍රෙක් සමාජය තුල නැහැ. කල්යාණ මිත්‍රයා නැතු වෙන්නේ අරයාගේ අකුසල් සංස්කාර පරිස්ස.
හොඳයි. අපේ ස්වාමීන් වහන්ස මෑත කාලීනව අපි දකින දෙයක් තමයි දරුවන් අතර දවසින් දවස වර්ධනය වන කලහකාරී තත්වයන්. නොයිවසිලිමත්කම, ඔවුනොවුන් ගහමරා ගැනීම. ඒ වගේම අපේ ස්වාමීන් වහන්ස දිනෙන් දින වර්ධනය වන මත්ද්‍රව්‍ය උවදුර. මෙයට මේ සමාජයේ අසරණ දරුවෝ ගොදුරු වෙමින් පවතිනවා. අපේ ස්වාමීන් වහන්ස මේ පිළිබඳව දහමට අනුව අපට පහදා දෙන්න.
මෙහෙමයි නෝනා දැන් ඔබතුමියනේ කියන්නේ ළමා පරපුර තුලින් මිනිමරුන් කියන කාරණේ කාමයේ වර්ධව ඇසිරීම කියන කාරණේ මත්වතුර කියන කාරණේ බලවත් ආකාරයෙන් දරුවන් මේකට ඇබ්බැහි වෙනවා කියනවනේ.
එහෙමයි ස්වාමීන්
වහන්ස. දැන් නෝනා ඔක ධර්මානුකූලව මහ හරි සුන්දර චිත්‍රයක් උතන තියෙන්නේ. ඔය සුන්දර චිත්‍රය හරිම පැහැදිලි. නමුත් සමාජයේ තේක පැහැදිලි නැති සමාජය අවිද්‍යාව නිසා නමුත් ඔබ කියන කාරණේ මට නම් නිකන් මේ හරි ලස්සනට ඇඳා වූ චිත්‍රයක් වගේ මට පැහැදිලිව පේනවා.
එහෙමයි.
දැන් ඔබ ඔය කියන්නේ කාමයේ වර්ධව ඇසිරීම, මත් වතුර පානය, දීෂණය කියන කාරණේ තුල මොකද්ද දරුවාගේ දුර්වල සම්මා කම්මන්ත?
එහෙමයි.
එච්චරයි. සම්මා කම්මන්තයර තමයි උතුණ ඇති වෙන්නේ. මොකද්ද? මේ මනුස්ස හිංසනයේ කාමයේ වර්ධව ඇසිරීම, මත් වතුර, සොරකම කියන කාරණේ. ඒතකොට සම්මා කම්මන්ත දුර්වල වෙන්නේ ඇයි? සම්මා වාචා
නැති නිසා.
එහෙන වචනේ සංවර
නැහැ.
වචනේ මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාවන්ගේ පිරිනම්. ඒතර සම්මා වාචා දුර්වලුනේ ඇයි? සම්මා සංකප්ප දුර්වල
නිසා.
ඒ කියන්නේ අවිහිංසාව දුර්වලයි, අව්‍යාපාදයේ දුර්වලයි, කේන්ති ගන්නවා, දේශ කරනවා, වෛර කරනවා, නපුරු සිත් ඇති කර ගන්නවා, පලි ගන්නවා, සම්මා සංකප්ප දුර්වලයි. සම්මා සංකප්ප දුර්වලුනේ ඇයි? සම්මා දිට්ඨි දුර්වලයි. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැහැ. බුදුරජාණන් වහන්සේ දරුවෙකුට මුලින්ම අපිට සීලය ගැන කියන්න කියන්නේ නැහැ. දරුවෙකුට මුලින්ම සද්ධාව ගැන කියන්න කියන්නේ නැහැ. මොකද සීලය සද්ධාව දරුවෙකුට අල්ලගන්න බැහැ එකපාර. බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ දරුවෙකුට මෛත්‍රිය කියලා දෙන්න කියලා. දරුවෙකුට මෛත්‍රිය කියලා දෙන්නේ මුලින්ම දරුවාට මෛත්‍රියයි අපිට කියලා දෙන්න කියන්නේ. එතකොට නෝනා දරුවෙකුට මෛත්‍රිය කියලා දෙනවා කියන්නේ මොකද්ද? සම්මා සංකප්ප මතු කරලා දෙනවා. එතකොට සම්මා සංකප්ප දුර්වල වුණේ ඇයි? සම්මා දිට්ඨිය බානක ලස්සන සුන්දර චිත්‍රයක්නේ. මෙතන ඉස්කෝලේ දරුවෝ භීෂණයටපත් වුණා කියන්නේ සම්මා සංකප්ප දුර්වලයි, ඇයි දුර්වල වුනේ? වචනේ දුර්වලයි. ඇයි වචනේ දුර්වල වුනේ? හිංසාකාරී ක්‍රියාවන් වැඩි. ඇයි එහෙම වුනේ? සම්මාදිට්ඨිය බුදුරජාණන් වහන්සේට අදාළව දේශන ජීවත් වෙන්නේ නැහැ. කර්මයේ කර්මඵල විශ්වාසයට අදාළව ජීවත් වෙන්නේ නැහැ. හොඳ නරක දකිමින් ජීවත් වෙන්නේ නැහැ. ඉතින් ඇයි සම්මාදිට්ඨිය දුර්වල වුනේ? කල්යාණ මිත්‍රාසේ සද්ධර්ම සබනේ නුවණින් මෙහි කිරීම එච්චරයි. එහෙනම් දරුවන්ට බැලලා වැඩක් නැහැ. දරුවට තේරෙන්නේ නැහැ නෝනා. අම්මා මගේ අම්මා මට නෝනා මව් කිරි පෙව්වා. මව් කිරෙන් තමයි මම පෝෂණය වෙන්නේ.
එහෙමයි සම්දෙන්.
නමුත් මගේ දෙවැනි අම්මා උනේ කවුද? පාසලේ ගුරුවරු. වෙන කවුරුත් නෙමෙයි. මගේ දෙවැනි අම්මා බවට පත් උනේ මගේ පාසලේ ගුරුවරු. ඒ දෙවැනි අම්මා මට කිපෙව්වේ අධ්‍යාපනයේ නැමැති මව් කිරා. මගේ අම්මා දෙතනෙන් ආපු මව් කිරි වලින් මාව ලොකු මහත් කළා. මේ ලේමස් ඇටනහර පෝෂණය කළත් නොනා මාව ගුණාත්මක මිනිසෙක් බවට සමාජගත කළේ ගුරුවරයා පෙව්වා වූ අධ්‍යාපනයේ නැමැති මව් කිරා. නමුත් ඒ අධ්‍යාපනයේ නැමැති මව් කිරේ නොනා සදාචාරය, ගුණධර්ම, සීලාචාර ධර්මයන්, විනය මේ සියල්ලම තිබුණායිද? එදා මේ සියල්ලම තිබුණා. දැන් මම දැක්කා මගේ පින්ඩපාත ශාලාවට දරුවෙක් ආව. ඒ දරුවා ගිය අවුරුද්දේ තමයි ඉස්සෙල්ලා දැක්කේ. මට මේ අවුරුද්දේ ඒ දරුවා අඳුරන්න බැරි වුණා.
එහෙමයි.
ඒ දරුවා 10 පන්තියේ ඉගෙන ගන්න දරුවෙක්. ඇයි ඒ දරුවා එච්චරටම ලොකුවට කොණ්ඩේ වගලා? දැන් අලුත් ක්‍රම තියෙනවන්න ඕන. ඒක මං එකපාරට අඳුරන්න බෑ. මං කොහමරි අඳුරගත්තා. මං ඒ දරුවාගේ තාත්තයන් ඇහුවා, මහත්තයෝ ඇයි මේ දරුවා කොණ්ඩේ කපන්නේ? නෑ ස්වාමීන් වහන්සේ, දැන් ළමයි කොණ්ඩේ කපන්නේ නැහැ නේද? ඒකලු මේ මොස්තරේ. ඒත් මං ඇහුවා මේ දරුවා ඉස්කෝලේ ගියන්නේ නෑ. ප්‍රින්සිපල්ලා බයයි. ප්‍රින්සිපල්ලා බයයි. දරුවාට අවවාද කරන්න ප්‍රින්සිපල්ලා බයයි. ඉතින් නෝනා මොකද්ද තත්ත්වය කියලා බලන්න පුළුවන්.
තාත්තා ඊට වඩා බය වෙන්නේ ප්‍රසමනසේන
තාත්තා. දැන් තාත්තත් බයයි. ඉතින් තාත්තා කියන්නේ නැහැ නේද කොහොමද කපන්නේ කියලා. එහෙම කිව්වොත් දරුවා මොන විදිහට හැසිරෙයිද කියලා ඒ තාත්තත් බයයි. ඒතකොට බලන්න දැන් අපේ කාලේ මොකද්ද වෙන්නේ? නෝනා අපි පාසල් ගිහිල්ලා අපිව රැස්වීමෙන් පස්සේ අපි ඔක්කොම පොලිං ගස්සනවා. පොලිං ගස්සන නියපොතු ටික බලනවා, අපේ මේ නිලැඳුම බලනවා, කොණ්ඩේ බලනවා, සබත්තු දෙක බලනවා. ගුරුවරු නෙමෙයි, ශිෂ්‍ය නායකයෝ. ඒතර ශිෂ්‍ය නායකයන්ට පුළුවන් වුණා නෝන පාසලේ විනය ශක්තිමත් ආකාරයෙන් පවත්වාගෙන යන්න. ඒතර ශිෂ්‍ය නායකයෝ පාසලේ විනය ශක්තිමත් ආකාරයෙන් පවත්වාගෙන ගියේ ගුරුවරුන්ගේ පූර්වාදර්ශය
නිසා.
එතනිනුයි අපි හැදුවේ නෝන. අපි මේ தත්වෙට හැදුනේ අපේ ගුරුවරුන් නිසා. තේන්නේ? සමහර දාට මම නෝන මාසෙකට සැරයක් ගුටි කාපු කෙනෙක්. මාසෙකට සැරයක් මම ගුටි කාපු කෙනෙක් ගුරුවරෙක්ගේ. නිමාංශය කියලා සර් කෙනෙක් ඉන්නවා අඟල් 12 අඩි කෝඩු දෙක එකට තියලා ගන්නේ. පුටු උඩ නැගුවා අඟල් 12 අඩි කෝඩු දෙක එකට තිබ්බා. එයා සිංහල භාෂාව උගන්වන්නේ. නමුත් ඒ ගුටි කාපු නිසායි නෝන අද මං සුන්දර ආකාරයට රචනා කියන්නේ. එදා ගහපු නිසා. එක සර් කෙනෙක් හිටියා කන මිරිකුවක් දවසම කන රතු වෙලා. සමහර සර්ලා හිටියා මොනවා ගැව්වොත් ගහන්නේ වේවැලිමයි. මම ගෙදර ඇවිල්ලා අම්මට කිව්වොත් එහේ අම්මේ මට සර් ගැව්වා කියලා උඹට හොඳ වැඩේ කියලා කියන්නේ. කවදාකවත් ඇයි කියලා අහන්නේ නැහැ. මොකද අම්මලා දැනගත්තා නෝනා ගුරුවරයෙකුට අයිතියක් තියෙනවා දරුවෙකුට ගහලා නිවැරදි කරන්න.
එහෙමයි.
නමුත් අද ඒක කරන්න බෑ. මම මේ මොහොතේ ඉන්න ගමේ මීට අවුරුද්දකට ඉස්සෙල්ලා හිටියේ විදුහල්පතිතුමා නැහැ. ඇයි? දරුවෙකුට ගැහුවා කියලා දරුවාගේ දෙමාපියන් අධ්‍යාපන අමාත්‍යාංශ පැමිණි කළ ගුරුවරයා මාන කරා.
එහෙමයි.
ඉතින් බලන්න දැන් ඉතින් මේක එහෙම කරන්න බෑ නේද? හැම වෙලාවෙම අපි දක්ෂ වෙන්න ඕනේ. ගුරුවරයා දුර්වල වුණොත් මුළු සමාජෙම දුර්වල වෙලා යනවා. මොකද ගුරුවරයා තමයි නෝනා මේ අධ්‍යාපනය කියන මෞඛිර දරුවට පොවන්නේ. ඒ අධ්‍යාපනයේ මෞඛිරෙන් තමයි මේ සමාජයේ තාක්ෂණික වශයෙන් වේවා භෞතික වශයෙන් වේවා දියුණුව කරා ගමන් කරන්නේ.
එහෙමයි.
එනසම් මේ සමාජය තුල මේ ලෝකයේ තුල යම් තාක්ෂණික දියුණුවක් තියෙනවා නෝන ඒ දියුණුවේ පූර්ණ වගකීම යන්නේ ගුරුවරයාටයි. ගුරුවරයා තමයි එතෙන්දී අපිට මුලින්ම අපි අයන්නායන කියලා දීලා එතෙන්ට ගත්තේ. නමුත් නෝනා නිරේතුරුවම දෙමාපියන් දක්ෂ වෙන්න ඕනේ ගුරුවරුන්ගේ ගුණාත්මකභාවය රැකෙන විදිහට, ආත්මගරුත්වය රැකෙන විදිහට කටයුතු කරන්න. එන්නත දරුවාගේ පාර්ශවය අරන් ගුරුතුමාට විරුද්ධ වෙනවා නම් කවදාකවත් ගුරුතුමා තමන්ගේ වගකීම නිවැරදි ආකාරයෙන් ඉටු කරන තැනට යන්නේ බෑ. ඒ වගේම ගුරුවරයා දක්ෂ විය යුතුයි. තමන් යම් වගකීමකට බැඳිලා රජයෙන් වැටුපක් ගන්නවා නම් ඊට අදාළ යුතුකම් ඉටු කරන්න. ඒක තේරුම් ගන්න ඕනේ. අපේ යුතුකම් පක්ෂය අපි ඉටු කරන්නේ නැත්නම් කවුරුන් හෝ වේවා අපි වැටුපක් අරගෙන වැටුප අතට ගන්න දවසේ නෝනා අපිටුල විශ්වාසයක් ඇති වෙන්න ඕනේ. මේ 50,000ට වැඩිය මං මගේ ශ්‍රමය කැප කළා. මේ 50,000 මම මේ වැටුප වශයෙන් ගන්න 50,000ට වැඩිය මං මගේ ශ්‍රමය කැප කළා කියලා. එතනදී අපි සමාජයට, ලෝකයට, ජනතාවට නායකයෙක් නෙවෙයි. එහෙම නැතුව අපිට යම් වගකීමක් තියෙද්දී ඒ වගකීම අපි ඉටු නොකරනවා නම් නෝනා සංසාරේ අපිට ඒවා ගෙවන්න වෙන්නේ එසේ මෙසේ නම් නෙමෙයි. ඒ නිසා දරුවෙක්ගේ පාසල් ජීවිතය තුළ දරුවාගේ විනය සම්බන්ධයෙන් පූර්ණ වගකීම තියෙන විදුහල්පතිතුමාටත් ගෞරවනීය ගුරු මණ්ඩලයටත්. නමුත් පාසලෙන් කොයිසා විනයකාමී බවට පත් වුණා සමාජය තුළට එද්දී ඒ දරුවා විනාශ වෙන්න පුළුවන්. නමුත් ඒක වෙනම ප්‍රශ්නයක්. නමුත් ගුරුවරයා ගුරුවරිය කෙනේ උත්තම පුරුෂයන් දෙදෙනා දක්ෂ වෙන්න ඕනේ නෝනා නිරේතුරුවම තමන්ට පැවරිලා තියෙන වගකීමට අදාළව පාසල් කාලය තුල දරුවා විනයගරුකව පවත් ගන්න. දරුවා විනයක් තියෙනවනේ පාසලක නේද? දරුවාට බිය කියන කාරණේ පැත්තකින් තියලා විනයගරුකව ඒක පවත්වාගෙන යන්න. අපි වගකීම් වලින් බැහැර වෙන මොහොතක් පාසා නෝනා අපි වැටුපක් අරගෙන අපිට පවර්ලා තියෙන වගකීමෙන් අපි බැහැර වෙනවා නම් මං අද පිටකොටුවෙන් බස් එකේ නගිද්දී අර බඩු ඔසවන මිනිස්සු එනෝනා බෝංචි ගෝනි කරේ තියාගෙන අල ගෝනි කරේ තියාගෙන පළතුරු ගෝනි කරේ තියාගෙන එහෙම
යනවා.
මම මේ මිනිස්සයා දකිද්දි මොකද්ද ඔබ කියන්නේ දකින්නවා කියලා. ඔබ හිතනවාද මම මේ ගෝණියක් කරලා තියාගෙන යන මිනිස්සෙක් දකින්නවා කියලා? නැහැ. අතීතේ මේ මිනිස්ස ලෝකෙම ඉපදිලා වැටුප් අරගෙන වැටුපට අදාළ සේවය කරපු නැති අය තමයි ඔය බාරගන්නේ. තේරෙනවද? ඒක තේරුම් ගන්න ඕනේ. ගොනේ කරත්තේ බැඳලා අර මහා බඩු ගොඩක් දාලා ඇදගෙන යනකොට අනේ මං පව් කියලා ඒ ගුණාට කවදාකවත් කියන්නේ නැහැ. ගුණා තුනෙන් ධර්මයක් දකින්නේ. ඒ ගුණා කියන්නේ කවුද? 50,000ක් වැටුප අරගෙන රුපියල් 10,000කවත් තමන්ගේ යුතුකම ඉටු කරපු නැති සුන්දර රාජ්‍ය සේවකේ.
එහෙමයි.
සුන්දර රාජ්‍ය සේවකේ. මේ ධර්මයයි අපි දකින්නේ. ඒ නිසා නෝනා කවදාකවත් අපිට අපි රවට්ට ගත්තත් ධර්මයේ රවට්ටන්නේ බැහැ. ධර්මයේ රවට්ටන්න බැහැ.
තේන්න.
ඒ නිසා මම මෙතන ඉඳන් මට එකේ පන්තියේ ඉඳන් මට අවසාන 10 පන්තිය දක්වා මට උගන්වපු සෑම ගුරුවරයෙකුටම මම මේ වෙලාවේ සූපත් වේවා කියලා කියනවා නෝනා. මම සූපත් වේවා කියලා කියනවා. මොකද ඒ අයගේ පූර්වාදර්ශය අපි මෙතෙන්ට කරාමේ. ඒ නිසා ඒ ගුරුවරු තමන්ගේ යුතුකම වගකීම අකුරට කළා. ඒ නිසා වර්තමානයේ නෝනා අපි ගුරු ශේෂ්ත්‍රයේ තුල කටයුතු කරනවා නම් පාසලේ ගත කරන පැය කිහිපය තුල දරුවාගේ විනය පවත්වාගෙන යෑමේ පූර්ණ වගකීම ඒ ගුරුතුමන්ලා සතුයි.
ඒ
නිසා ගුරුතුමන්ලා දැනගත යුතුයි තමන් මෙවැනි උත්තම රැකියාවකට පත්ුනේ නෝනා පෙර පින නිසා. ගුරුවෘතිය කියන්නේ දේවත්වයෙන් සලකන වෘතියක්. මිනිසයා දෙවියෙක් බවට පත් කරන්නේ ගුරුවරයා කියන දෙවියා විසින්. ගුරුවරයා දුර්වල වුණොත් ගුරුවරයා දෙවියෙක් නොවුනොත් මිනිසයා ප්‍රේතෙක් බවටයි තිරිසනෙක් බවටයි අද ඒකයි වෙලා තියෙන්නේ.
එහෙමයි.
තේන. මිනිසයා තිරිසනෙක් බවට පත් වෙනවා. ඒ ගුරුවරයා දෙවියෙක් කියන තැනින් පල්ලෙහාට වැටිලා. ඒ නිසා ගුරුවරයා දෙවියෙක් කියන තැන ඉඳන් දරුවා දෙවියෙක් කියන තැනට පත් කරන්න උත්සාහ ගත්තොත් නෝනා නිරේතුරුවම ගුරු වෘත්තිය කියන්නේ සුන්දර කුසලයක් වෙන ධර්මතාවයක්. ඒ නිසා ගුරුතුමන්ලා දක්ෂ විය යුතුයි තමන්ගේ යුතුකම අකුරට ඉටු කරලා නෝනා ගුරු වෘත්තිය තුළින් සුගතිය මතු කරගන්න. ඒ ගුරු වෘත්තිය තුළින් විදර්ශනා ප්‍රඥාව මතු කරගන්න. තමන් මොහොතක් පන්ති කාමරයෙන් ඉස්සරහා පුටුව උඩ වාඩි වෙලා මොහොතක් දැස් දෙක පියාගෙන දැක්කොත් මේ පන්ති කාමරයේ ඉන්න දරුවන් 40 දෙනාම සංසාරේ මගේ පටිච්ච සමුප්පන්න දරුවෝ කියලා නෝනා ඊට වඩා සුන්දර විදර්ශනාවක් නැහැ. මේ පන්ති කාමරයේ ඉන්න දරුවන් 40 දෙනා සංසාරේ පටිච්ච සමුප්පන්නව මගේ අම්මා කෙනෙක්මයි තාත්තා කෙනෙක්මයි කියලා දැක්කොත් නෝනා ඊට වඩා විදර්ශනාවක් නැහැ. එතකොට ඒ තුලින් කොයිසා සාංශාරික ඥාතිත්වයක් සාංශාරික බැඳීමක් අපි මතු කරලා ගන්නවද?
එහෙමයි සමි.
ඒ සාංශාරික බැඳීම දැක්කම නෝනා පාසලේ දරුවා කියන්නේ තමගේ පටිච්ච සමුප්පන්න දරුවෙක්. පාසලේ දරුවා කියන්නේ තමන්ගේ පටිච්ච සමුප්පන්න අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්.
එහෙමයි.
ඒ සාංශාරික ඥාතිත්වය තුල ඉඳගෙන නෝනා කවදාක්වත් දරුවෙකුට තියෙන යුතුකම් පැහැරාරින්නේ නැහැ. ඒ තුලින් තමාගේ කුසල් ශක්තිය ශක්තිමත් කරගන්න ගුරුවරයෙක් ඇටියෙද මේ ජීවිතයේ ගුරුවරයෙක් වුණා ඊළඟ ජීවිතයේ ගුරු වෘත්තිය මේ ජීවිතයේ ගුරු වෘත්තිය ප්‍රයෝජනයට අරගෙන සුන්දර දෙවියෙක් දිව්‍යාංගනාවක් බවට පත් වෙනවා.
එහෙමයි ස්වාමීනි.
මේ ගුරු ජීවිතයේ ප්‍රයෝජනයට අරගෙන මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මේ සාංශාරික ඥාතිත්වයේ අනිත්‍යභාවය මතු කරගෙන සුන්දර විදර්ශනාවට අදාළ ධර්මය. නමුත් අද මොකද්ද කරන්නේ? අද අපි නාටාමිලා වීමට අදාළ සංස්කාර යුතුයකම් පැහැරගෙන. ඒ නිසාම නෝනා මුළු සමාජෙම කඩාවැටෙන දිශාවට සමාජය ගමන් කරන්නේ.
තේන්න.
ඒතකොට මේවා හේතුඵල ධර්ම. මේවා සෑම දෙයක්ම නෝනා ධර්මයක් හැටියටමයි මම නම් දකින්නේ. ඒ නිසා මේ සෑම දෙයකටම වග කියන්න ඕනේ. ගුරු වෘත්තිය පිරුණා නම් දරුවන් පිරුණා නම් නෝනා ඒකට වග කියන්න ඕනේ ඉහෙලත් තමයි. ඒකයි රාජ්‍ය නායකත්වයේ පටන් මේ සෑම දෙයකටම වගකීම සම්පූර්ණම බෙදලා යනවා නෝ. ඒකයි බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයා දායාද ඉල්ලගෙන පස්සෙන් සුළඟිල්ල එල්ලිලා එද්දී බුදුරජාණන් වහන්සේ දායාද හැටියට රජකම දෙන්නේ නැහැ. රාම්මේ සුරම්මේ සුභ මාලිගා දෙන්නේ බුදුරජාණන් වහන්සේ දන්නවාස් රජකම දුන්නත් සක්විති රජකම දුන්නත් කවදාක්වත් රාහුලට ගොඩෙන්න බෑ කියලා. බුදුරජාණන් වහන්සේ දුකෙන් නිවන එකම මාර්ගයට තමයි රාහුල අරගෙන ගියේ. ඒ නිසා දරුවෝ අපි මේ සමාජයේ මේ ප්‍රශ්න කොච්චර කතා කළත් දරුවෝ කවදාක්වත් මේවට විසඳුම් ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම ඔබට කියනවා ලෝකය හදන්න නැතුව මම ඉන්න තැනට එන්න
කියලා.
ඔබ හැදිලා ඔබ ගැලවිලා යන්න. බුදුරජාණන් වහන්සේ ලෝකය හදන්න ගියේ නැහැ. රාහුල කුමාරයාට ලෝකය හදන්න යන්න දුන්නේ නැහැ. රාහුල ඔබ හැදෙන්න. තාම ඔබ හැදිලා නැහැ. ඔබ හැදෙන්න ඔබ ධර්මානුකූලව නිවැරදි වෙන්න. ඔබ ධර්මානුකූලව නිවැරදි වෙච්ච තැනදී ඔබ අවබෝධයෙන් දන්නවා තෘෂ්ණාවෙන් ඔද්දල්ුණ ලෝකය කවදාකවත් හදන්න බැහැ කියලා. කවදාකවත් හදන්න බැහැ කියලා. එනිසා නෝනා ලෝකේ කොතනකවත් වැරද්දක් නැහැ කියලා මම නැවතත් කියනවා. අනේ ගෞරවනීය ගුරුතුමන්ලාට මම වැරදි කියලා කියනවා නෙමේ, අනුකම්පාවෙන් කියන්නේ. මම භික්ෂුවක් නෝනා. මම භික්ෂුවක් හැටියට බුදුරජාණන් වහන්සේ අපිට යම් වගකීමක් පවර්ලා තියෙනවා නම් ජීවිත පරිත්‍යාගයෙන් මම ඒ වගකීම ඉටු කරනවා නේද? ජීවිත පරිත්‍යාගයෙන් මම ඒ වගකීම ඉටු කරනවා. මොන අසනීප තත්වයක් තිබ්බත් මොන ප්‍රශ්නයක් තිබ්බත් මම එදා ධර්ම දේශනාවක් කළා පුවක් පිටියේ ඔබ ආවනේ.
එහෙමයි සම්.
දරුවෝ මම සුමාන දෙකක් අසනීප වෙලා හිටියේ.
එහෙම
ධර්ම දේශනාවට ඉස්සරහා දවසේ රෑවිල්ලා ස්පීතාලේ ඇඩ්මිට් වුණා. එච්චරම කැස්ස මට. රෑ 8ට ස්පීතාලේ නැවතිලා පව්වදා උදේ ටිකට් කමාගෙන තමයි ස්පීතාලේ ගියේ. ගිහලා පැය 5යි විනාඩි 15ක් බණ කිව්වා එකම කැස්සක්වත් නැතුව. මාත් එක ගියේ රියදුරු මහත්තයාක්වත් දන්නේ නැහැ මට අසනීපයි කියලා. ඒ දරුවෝ ඒක අපේ වගකීම. අපි ලෝකයාගෙන් සිව්පසය ගන්නවා නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයේ තුල අපි ඉන්නවා නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වය අපි ආරක්ෂා කරන්න
ඕනේ.
ඒ ආත්මගරුත්වය අපි ආරක්ෂා කරන්න ඕනේ. අපේ යුතුයකම් මරණය පෙනිපෙනි හරිය පිටු කරන්න ඕනේ. කිසිවක් බලාපොරොත්තු නෙමෙයි. ඒ නිසා අපි අපේ ජීවිත ගුණාත්මකභාවයෙන් පවත්වාගෙන යන්නේ නෝනා ඒක අපේ වගකීම. ඒක අපේ යුතුයකම.
එහෙමයි.
අපි යම් තැනකදී දුර්වල වුණොත් මුළු ශාසනයටම ඒ අවනම්බු වෙන්න පුළුවන්. එනිසා අපි යම් වගකීමක් දරනවා නම් ඕනා ඔබතුමිය යම් රාජකාරී වගකීමක් දරනවා නම් ඔබ දක්ෂ විය යුතුයි ඒ වගකීම අකුර ඩිටු කරන්න. ඔබ ගන්නා වූ වැටුපට අදාළව අකුර ඩිටු කරන්න. ඔබේ වැටුපට අදාළව ඒක ඉටු කරන්නේ නැත්නම් ඕනා අනිවාර්යෙන්ම අපිට බරාදින සතෙක් බවටයි පත් වෙන්නේ. කිරි දෙන මීහරකෙක් බවටයි පත් වෙන්නේ. මං ඉන්න ප්‍රදේශයේ අර තනකොළ කකා අර වියලි තනකොළ කකා ඇට ගැහිලා අර මීහරක් ටික ඉන්නේ නේ. ඇට ගැහිලා බොන්න හරියට වතුර නැහැ මඩ වගේ උඩේ ඉඳන් රැඳෙනකම් මඩේ ලගිනවා. අනේ අරසා දුක් විඳලා අර ගොපළු දරුවක් ගහන පාරවල් මට හෙනවා කුටියට කෑ ගහනවා. අර ගුටි කාලා අනේ අර ගාලට ගිහලා උදේට මොකද කරන්නේ? ප්‍රණීතම මීකිරි දෙන්න. මිනිස්යාගේ මගුල් ගෙදරට මිනිස්යාගේ දාන ගෙදරට ප්‍රණීතම ආහාරය වෙන මීකිරි ටික දෙන්නේ කවුද? අර ගුටි කකා අර දෙලිච්ච තනකොළ ටික කන මීහරක් ටික. අනේ ඒ වෙලාවට මම හිතන්නේ දෙයියනේ මේ සත්තු පෙර ජීවිතේ වැටු පරගෙන ඊට ඒකට වගකීම් ඉටු කරපු නැති දෙයමයි මම දකින්නේ නෝන. වෙන දෙයක් නෙමෙයි.
එහෙමයි.
අච්චර දුක් විඳලා අවසානේ ගිහිල්ලා ප්‍රණීතම දේ ලෝකෙටම දෙනවා. මේ සත්තු නිදාගන්නේ අර ගොම ගොඩේ අර ගහලේ නිදාගන්නේ. අරසා සුන්දරම ප්‍රණීතම දේ දෙනවා. ඇයි? ගෙවනවා ණය ගෙවනවා නෝන. ඇයි අපි ණය ගත්තා? අපේ වගකීම් ඉටු කළේ නැහැ. ඒ නිසා වගකීම් ඉටු නොකර ඉන්න අපිට හරි ලේසියි. නමුත් යම් කෙනෙක් තමන්ගේ වගකීම ඉටු කළේ නැත්නම් නෝනා එයාට අනිවාර්යෙන් මේවා ගෙවන්න වෙන්නේ බර අදින විතර දමන කිරි දෝල් දේවා දෙන සතුන් හැටියටමයි. ඒක ධර්මය. ඒ ධර්මය දන්න නිසායි නෝනා අපි කළ යුතු යම් වගකීමක් යුතුයකමක් තියෙනවද ඒක ජීවිතය ගැන හිතන්නේ නැතුව මම ඒක කරන්නේ. ජීවිතය ගැන හිතන්නේ නැතුව අපි කරන්නේ. ඒක අපේ වගකීම. බුදුරජාණන් වහන්සේ සාමිච්චි පරිපන්න ගුණය අපිට දේශනා කරනවා. තේන ඒ මොන ප්‍රශ්නය තිබ්බත් නෝනා යුතුයකම වගකීම ඉටු කරන වෙලාවේ අපි ඕනම දෙයක් මේ මොහොතේ මම කතා කරන්නේ සත්බොජ්ජංග තුලින් නැත්නම් මට කතා කරන්න බෑ උගුරහිර වෙලාදී අපේ යුතුයකම කියන කාරණේ මතු කරලා සමාජයට දිය යුතු දේ කියන කාරණේ මතු කරලා නෝනා අපේ සියලුම පීඩාවන් මතු කරලා අපි අර සත්බොජ්ජංගයන් මතු කරගෙන ධර්මය අපි ලෝකෙට දෙනවා.
ඉතින්
ඒක සෑම කෙනෙක් ඒ අපි මේ පූර්වාදර්ශයක් දෙන්නේ මම කවුද කියලා කියනවා නෙමෙයි. දෙයියනේ ඔබලා දුර්වල වුණොත් බලවත් අකුසල් විපාකයන්ට අපිට මුහුණ දෙන්න
වෙනවා.
බලවත් අකුසල් විපාකයන්ට. අනුන්ගේ මෙහෙකාරකම් කරන කවුද මෙහෙකාරකම් කරන කියලා කියන්නේ? සංසාරේ ණය වෙච්ච අයමයි නෝන. ණය වෙච්ච අයමයි යදේ අර අර පල්ලිහාම රැකියා කරන පල්ලිහාම කාටවත් අගෞරව කරනවා නෙමෙයි. මේක තමයි මේ ධර්මය. ඒ සමාජයේ මේ පන්ති බෙදීම මේ ආකාරයෙන් ඒ වෘත්තීන්ට අදාළව මිනිස්සයා යොමු කරන්නේ නෝනා අපේ වගකීම් අපි හරියට ඉටු නොකරන නිසාමයි. ඒසා කවුරුන් හෝ භික්ෂුවක් හැටියට මගේ වගකීම මං ඉටු කරන්නේ නැතුව ලෝකයාගෙන් සිව්පසේ ගන්නවා නම් නෝනා ඊළඟ ජීවිතේ මමත් කොළඹ මාකට් එකේ බඩු කරගහන මිනිහෙක් වෙන්න පුළුවන්. මං ඒක හොඳාකාරවම දන්නවා.
ඒ
නිසා මං කවදාක්වත් නෝනා දිලම් පසක් මට පූජා කළත් ඇල් වතුර විහිදුරුවක් පූජා කළත් හිත පිරෙන්න මං එයාට පින්දෙනවා. හිත පිරෙන්න මං එයාට පින්දෙනවා. මොකද මට ණයකාරීත්වයක් අවශ්‍යයි. මට ඕනේ ණය මිදෙන්න. ඒ නිසා අපි ලෝකයේ ප්‍රයෝගී කරගෙන අපි මිදෙන තැනට එන්න ඕනේ. ලෝකයේ ප්‍රයෝගී කරගෙන අපි විනාශ වෙන තැනට නෙමෙයි අපි ආයුත්තේ. මේ ලැබුණු අවස්ථාවේදී පාසල් දරුවා ප්‍රයෝගී කරගෙන විදුහලේ ගෞරවනීය ගුරුතුමා ගුරුතුමිය සුගතිය සාක්ෂාත් කරගන්න දක්ෂ වෙන්න ඕනේ. පාසල් දරුවා උපයෝගී කරගෙන පින්වන්ත ගුරුතුමා ගුරුතුමිය උතුම් සෝවාන් ඵලයේ සාක්ෂාත් කරගන්න පක්ෂ වෙන්න.
එහෙමයි.
එන්නේ. එච්චරයි. එතනදී තමනුත් සාක්ෂාත් වෙලා දරුවාටත් අපි නිවැරදි මාර්ගේ කියලා
දෙන්න.
එහෙමයි. එහෙම මොකද මේ මොහොතේ නෝනා මේ වගකීම තියෙන්නේ පාසලටමයි. මොකද වර්තමානයේ දේශපාලන තුමන්ලාගෙන් අපිට මේවා බලාපොරොත්තු වෙන්න බෑ. ඒගොල්ලෝ මා තෘෂ්ණාවේ මහා සැඩපාලට අහුවෙලා පිස්සු නටමින් ඉන්න කාලයක්. එනිසා ගුරුතුමා ගුරුතුමී දක්ෂ වෙන්න ඕනේ දපාසල් දරුවාගේ විනය මීට වඩා ශක්තිමත්ව පවත්වාගෙන යන්න.
තේරෙනවද?
ඒ වගේමයි මාධ්‍යවලුනුත් පැරදි වැඩ කරනවා. විද්‍යුත් මාධ්‍යවලු. මොකද දරුවා පුතේ තරුවක් කරන තැනට ගෙනෙන්න සුදුසු නැහැ. තේරෙනවද? දරුවා ජාතික මට්ටමින් තරුවක් කරන තැනට ගෙනෙන්න සුදුසු නැහැ. මොකද පාසල් වල අපිත් පාසල් වල ඕනතරම් විවිධ ප්‍රසංග තියෙනවා, ක්‍රීඩා උත්සව තියෙනවා, හැම සැලකිලියක්ම අපේ කාලෙත් තිබ්බා. නමුත් ඒවා පාසල තුල නැත්නම් පාසල් පාසල් අතර. නමුත් එහෙම නෙමෙයි නෝනා මාධ්‍ය විසින් අද පාසල් දරුවාව ජාතික තරු බවට පත් කරලා නැටුම් අංශයෙන් ගීත අංශයෙන් මහා විකාරයක් කළා දරුවාව විකෘතියක් බවට පත් කළා කියන එක ඔබලා පිළිගන්න.
තේරෙනවද?
ඒ නිසා පුතේ පාසල් දරුවා එවැනි ජාතික තරු බවට පත් කිරීම නම් ඒ දරුවාට දරා ගන්න පුළුවන් දෙයක්
එතනත්
එතනත් බරපතල අනතුරක් සමාජයට කරන පුතේ.
එහෙමයි.
ඒ නිසා හැම වෙලාවම වැඩිහිටිය තරුණයෝ ඒවට ගත්තට ප්‍රශ්නයක් නැහැ. ඒවා තරඟකාරී කරලා ඒගොල්ලෝ තරුවවට පත් කළාට ප්‍රශ්නයක් නැහැ පුතේ. පාසල් වයසේ දරුවන් නම් අතෙන්ට ගැනීම බලවත් වැඩි වැඩක්.
එහෙමනම් ලබ නිර්දාත් උදෑසන 6ට සිරස FM පන්සල් මළුවේදී අපි මුණ ගැහෙමු. ඔබට තෙරුවන් සරණයි.